අයිබෝන් කියල ටෙක්කතා අනුවනි වැඩසරන්ට හැමෝම සාදරයෙන් පිළිගන්න මම කාලිංග
මම තෙලින
සමන්ගේ බොඩ්ඩ සද්‍ය මදි වගේ මදි ඉස්සල තිබ සදනේ ද සමන්ගේ එක ඩීප් සද්ධයටු කරන්න දෙක එකක් කරන්න බලන්න හරි ඩීප්ස ලන්ද මයික සදටු කර හරනේ
හරනේ
ස්පීකස්
දැහරනේ
හරි ඩීප්ස්
හරි
ඩීප්ස් කර සද්‍යමක් කරි ප්‍රශ්නයක් තියෙනවාගේ නිකං හෙඩ්ෆෝන් එක පොඩ්ඩක් අර කටින් ඇත් කරන්න පුළුවන් නම් හරි මයි දන්නේ අර ඒක ලඟ වෙනකොට තමයි මයි දන්නේ කටහඬියක් ගොරෝසෙලා මෙයා වෙලා යන්නේ
දැන් හරිද
ආ දැන් ෂේප් ඉතින් පොඩි ටෙක්නිකල් ප්‍රශ්න ගණන් ගන්න ඉපා කට්ටිය ඉතින් අපි ප්‍රශ්නෙකට යනවාද කිලින්ම නැත්නම් මොන හරි කතා කරන්න දේවල් තියෙනවද සදීපත් අද සම්බන්ධ වෙනකෝ අපිත් එක්ක මේ ඒ අමතරව ඊයේ මං අපේ යාළුවෙට කතා කරන්නේ මේ මොක දවසකට පස්සේ තිල්න
ඔව්
මේ බුද්ධික ජයසිංහ කියලා කෙනෙක් හිටියන්ට එක්ක කතා කරා ඊයේ මට හදිස්සියම කොල්ලෙක් දීලාගෙන මේ මචං හෙටත් නෑ රිලීස් එකක් තියෙනවා කියලා මයි දැන් රිලීස් කරන සොෆ්ට්වෙයාර් එකේ තියෙන මයි දැන් ලොකම කම්පැනිේ බුද්ධික වැඩ කරන්නේ සතියට එකක් රිලීස් වෙනවා කොහොම කොමාරි ඉතින් කට්ටියට වැඩ කටයුතු තියනකොට මේ ඔහොම තමයි දැන් අර තියෙන දැනත් වෙනස් ඉඳා පොඩ්ඩක් එන්න යන්න තියෙන කරදරයි ඔය ඔක්කොමත් එක පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ඔය අතර අර අපි ටෙක් කතා ගෲප් එකේ පොඩි ප්‍රශ්නයක් ඇහුවා මම හිතන්නේ ඒක පොඩ්ඩක් ඔහොමම කතා කරන්න හොඳයි කියලා හිතනවා මේ ඒක ගැන මේ ටෙක් කතා අපි වීඩියෝ වලට ගියොත් කට්ටිය බලනවා ඒක තමයි ප්‍රශ්නේ අපි අහන්නේ කියන්නේ ටෙක් කතා වලින් අපි වීඩියෝ වලට මාරු නැති කියන්නේ මේ ඔඩියෝ එක නවත්තනවා කියන එක නෙමෙයි අපි කියන්නේ අර වීඩියෝ වෙල්නොත් ලයිව් බ්‍රෝඩ්කාස්ට් එකයි රෙකෝඩින් එකයි මේ දෙකම බ්‍රෝඩ්කාස්ට් කරලා දැන් ඒ කියන්නේ දැන් අද ඉඳන් අපිට එකතාව පැය එකහමාරක් කරන්න නේ බලාපොරොත්තු වෙන්නේ මොකද ගොඩක් අය කියන ප්‍රශ්න කතා කරෙන්නේ නැහැ ඒ වගේ චෝදනා තියෙන හින්දා ඒවත් ඇත්ත ඉතින් AI කියන්නේ ඒකවල ප්‍රශ්නයක් අහලා අපි ඒකට උත්තර දෙන්න දෙනවා ඒක තමයි ගැටලුවක් හින්දා පැයකමාරක් අනික අර වීඩියෝ යන්න එක හේතුවක් තමයි මං හිතුවේ මේ වීඩියෝ ගියාම තිල්න මේ අපිට ටිකක් ලේසියක් තියෙනවනේ අර මොකක් හරි දෙයක් කියනකොට අර පෙන්නලා වගේ කරන්න පුළුවන් නේ තිල්න
ඔව් ස්ක්‍රීන් එක හරි මේ ෂෙයා කරලා
වගේ අපිට කරන්න පුළුවන් හින්දා බැලේ වීඩියෝ වලට මාරෙන්නද කියලා ඊට අමතරව පොඩ්ඩක් මේ පොඩ්ඩක් කියන්න වෙනවා chat room එකේ අපි අලුතෙන් ඇඩ් කරලා තිනවා මේ moderation එක කියලා කොට ඇත්තටම මේ ඔගොල්ලෝ පේනවා ඇති අර මේ chain bot කියලා එකක් ඉනවා channel bot කියලා. ඒක නිසා ඊට පස්සේ spam කරොත් එකම එක repeat කරොත් එහෙම අපි නම් නෙමෙයි kick කරන්නේ channel එකේ bot ම තමයි පයින් එකක් ගහලා එලවන්. ඒක නිසා මේ එහෙම වුණොත් එහෙම ban වෙනවා. ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැහැ. හින්දා කට්ටිය ඉතින් chat room එක flood කරන්න නැතුව ඉන්න කියලා මේ කියන්නේ නැහැ. මොකද ඒක ඇත්තටම කරන්නෙච්ච එක ගැන දුකයි නේ තිල්න මේ ඉතින් ඉඳලා හිටලා එන mode එක දෙන්නේ කින්දා ගොඩක් අයටත් ඒකෙන් අපහසුතාවයකට පත් වෙන හින්දා වීඩියෝ යන්න එකට කැමතිද නැද්ද කියලා අපේ ටෙක් කතා Facebook group එකේ fan page එකේ නෙමෙයි Facebook එකේ තියෙන group එකේ අපි දාලා තියෙනවා මේ පොඩි pool එකක්. ඒ කියන්නේ කැමතිද නැද්ද පුළුවන්ද කියලා. ඊට අමතරව වීඩියෝ ගියොත් එහෙම අපිට අඩු ගානේ stream එකේ bit rate එක 256 kbps වගේ down stream එකක් තියෙනවා. මොකද ඊට වඩා ගියොත් එහෙම මේ වීඩියෝ එක පේන්නේ නැහැ. අනික deeps කියන chat messenger එකේ සද්ද එනවා මේ පැත්තට. ඔයගේ තමයි තියෙන ප්‍රශ්න. අපි ඒ අතරේ කතා කරන අතරේ යමුද ප්‍රශ්නයකට බලන්න. දැන් ප්‍රශ්න organize කරලා තියෙන්නේ message ප්‍රශ්න උඩට දාලා තියෙන්නේ. අපි ප්‍රශ්න කියනක deeps නම් බාර දෙවනේ තියෙන. ලේසිනේ. නැතත් තිල්න බලාගෙන ඉඳින්.
හරි මම බලාගෙන ඉන්නේ.
ඔව්.
අපෙන් අහලා තියෙනවා මේ අපි කලින් කතා කරපු ප්‍රශ්නයක් මේ සිංහල කොහමද iPhone 4 එකට දාන්නේ කියලා. ලේසින් වැඩේ තමයි 4.4 එකට iOS 4 එකට අප්ග්‍රේඩ් කරන එක. දැන් නම් තියෙන්නේ 4.3. තියෙන versions. අඩුම තරමේ 4.0 එකටවත් පුළුවන් නම් අප්ග්‍රේඩ් කරගන්න මේ.
ඔව්. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා තිල්න. මං හිතන්නේ iPhone 4 එක එන්නේ කොහොමත් iOS 4 එක. ඊට අඩු version එකක් එන්නේ නැහැ නේද?
ඔව් හරි.
එතකොට සිංහල අනිවාර්යෙන් වැඩ කරන්න. යා බලාපොරොත්තු වෙන මේ සිංහල iPhone එක වැඩ කරන්න කියලා සිංහල
typing
වගේ typing නම් අමාරුයි. ඉතින් typing නම් phone එකේ නැහැ.
අර UCC වගේ මේ converter එක වගේ එකට ගිහිල්ලා type කරලා copy කරගන්න තමයි.
ඔව්.
එතකම තව පොඩි phone ප්‍රශ්නයක් තියෙනවා මේ BlackBerry දුරකථන එකේ තියෙන contacts Nokia දුරකථන එකට ගන්න පහසුම ආකාරය මොකද්ද කියලා. අපි කලින් එක දවසකුත් කිව්වා නේද මේ Google Sync එක දැම්මොත් මේ මේක පහසුවෙන්ම කරගන්න පුළුවන් කියලා. يعني සෑහෙන්නම BlackBerry Nokia විතරක් නෙමෙයි දැනට තියෙන හැම ෆෝන් එකකම වගේ මේ Google Contacts Sync එක වැඩ කරනවා.
ඔව්. ඒක ඉතින් පැහැදිලිව ගොත් නැමු Gmail account එකක් තියෙනවා නම් අර ඔය ගොඩක් ඔය ෆෝන් වල තියෙන ඔය Sony Ericsson Nokia වගේ ෆෝන් වල feature phones කියන ඒවා වගේ smart phone වල නෙමෙයි මේ Sync ML කියලා එක. මේ Sync ML වලින් configure කරගත්තොත් එහම මේ අතරම මේ Google එකේ ගිහිල්ලා contact synchronization කියලා පොඩි search එකක් දාලා බලනනම් Google එක
මේ නැත්තම් Google Sync for phone කියලා ගැහුවාම මේ page එක ගොඩක් වෙලාවට උඩට එනවා.
ඔව්. ඒක නිසා මේ ඒක දාලා පුළුවන් ඔයාගේ දැනට තියෙන ෆෝන් එකේ කන්ටැක්ට්ස් ටික ඔයාගේ Gmail එකේ තියෙන කන්ටැක්ට්ස් වලටම සින්ක් කරන්න. එතකොට ඔයාගේ Gmail එකේ මොන හරි කන්ටැක්ට්ස් තියෙනවනම් ඒක ෆෝන් එකට එනවා. ෆෝන් එකේ කන්ටැක්ට්ස් තියෙනවනම් Gmail එකට එනවා. කැමති නම් එහෙම අකමැති නම් ඔයාට ෆෝන් එකේ තියෙන විතරක් යවන්න පුළුවන්. Sync ML සෙටින් නැතිනම් කොයි පැත්තටද සින්ක්‍රොනයිසේෂන් එක වෙන්න ඕනි කියලා. ඒක හරහා සින්ක් කරගත්තට පස්සේ අලුත් ෆෝන් එකක් ගත්තාම ඒකට ගත්තනම් හරි මේ අර සෙටින්ස් ටික මේ කියන්නේ ඔබ සින්ක් කරන දැන් ඇත්තටම Android වගේ ෆෝන් යන ගන්න කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ Google user name password ගෙවන මේ ටික ඔක්කොම එනවා. ඊට ඊළඟට වෙන මොන හරි ෆෝන් එකක් ගන්නවනේ සින්ක් support එකේ ෆෝන් එකේම
තියෙනවා. ඔව් මේකේ තියෙන ලොකුම වාසියක් තමයි අනික මේ ෆෝන් එක නැතුව වුණත් contacts අපිට බලා ගන්න පුළුවන් හදිසියේ තියෙන. ෆෝන් එක මේ නැති වුණත් එහෙම contacts ටිකේ අපි ගාව තියෙනවා මොකද Google එකේ contacts වල ඔක්කොම save වෙන නිසා.
ඔව් අනික එක ඕනේ නම් අපිට මේ ඒ කියන්නේ අපිට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න උනත් මේ අර කමා සෙපරේටඩ් ෆයිල් එකකට අර Excel ෆයිල් එකකට වගේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න හැකියාවකුත් තියෙනවා.
ඔව් ඒත් එකම Google Contacts මේ Gmail ඉන්ටර්ෆේස් එකෙන් ආ Google Contacts වලට ගියහොත් ඒකෙන් පුළුවන් මේ සෑහෙන අර contacts හරියට manage කරගන්න. ඒ කියන්නේ repeat වෙච්ච ඒවා merge කරලා email ඒ වගේම profile pictures ඒ ඔක්කොම
ඔව්
එකම තැනකින් ගන්න පුළුවන්.
ඔව් මම හිතන්නේ ඒක තමයි ගොඩක්ම ලේසිම ක්‍රමය. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. අනික ෆෝන් නැති වුණා අලුත් ෆෝන් එකක් හම්බුණා කියලා මේ ප්‍රශ්න වලට එතකොට මුණ දෙන්න දෙයක් නැහැ. කෙලින්ම මේ කොයි ෆෝන් එකක් ගත්තත් කෙලින්ම අර ටික එන්ටර් කරලා ටක් ගාලා පුළුවන් පාවිච්චි කරන්න. තවත් ප්‍රශ්නයකට යමුනේ. අද ටික ප්‍රශ්න කතා කරලා ප්‍රශ්න ටික ඉවර කරමුනේ.
ඔව්. අපෙන් අහනවා මේ මදුරංග අහලා තියෙනවා ප්‍රොසෙසර්ස් වල බස් කෝ රේෂියෝ කියන්නේ මොකද්ද කියලා.
මම හිතන්නේ ප්‍රොසෙසර් එක ගත්තාම ඔය බස් කියලා කියන්නේ පාර යන බස් වගේම තමයි මේ අර ප්‍රොසෙසර් එකට අදාළ දත්ත මෙමරි එකේ සිට ප්‍රොසෙසර් කරගෙන යන්නත් හાર્ඩ් ඩිස්ක් එකේ සිනම් මෙමරි එකට අරන් යන්නත් මේ කම්පියුටර් වල බස් කියලා පාවිච්චි කරනවා. මේ බස් වල ගොඩක් වෙලාවට වෙන්නේ මේ දත්ත බස් එකේ ගෙනින වගේ එක තැනක ඉඳන් තව තැනකට ගෙනියන එක. මේ බස් උත්තර තියෙනවනේ තිලන අර දැන් අපි කතා කරාම මේ 32ක් දාගෙන යන්න පුළුවන් 64ක් නැගගෙන යන්න පුළුවන් කියලා.
ඔව්.
ඉතින් ඔය 32 සහ 64 bit computing කියලා කියන්නේ ඔය වගේ දෙකක්. ඒ කියන්නේ සමහර computer වල මේ 64ක් නැගින්න පුළුවන් බස් තමයි තියෙන්නේ. සමහර වෙලාවෙදී 32යි. ඉතින් ඔය දත්ත ගෙනින වේගය මනින එකක් තමයි megahertz කියන්නේ තිලන.
ඒ
කියන්නේ සාමාන්‍යයෙන් අපි මුල් කාලේ ඔය කතා කරාම මුල් කාලේ කතා කරාම කියලා කිව්වේ අපි සාමාන්‍යයෙන් අපි ගම් Pentium ඔය 1 වගේ කාලේ Pentium 1 වගේ කාලේ බස් එකේ ස්පීඩ් එක කිව්වේ 33 MHz. ඒ කියන්නේ ස්පීඩ් එක. ඊට පස්සේ ඔය Pentium 2 ඇවිල්ලා 3 වගේ එනකොට ඔක 66 වුණා. ඊට පස්සේ 3 ආවම ඔක 133 වුණා. ඉතින් ඔහොම වැඩිලා දැන් 1066 ඔය වගේ ගණන් වලට පවා මේ බස් ස්පීඩ් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් එතකොට වෙන්නේ මේ ප්‍රොසෙසර් එක අතර මෙමරි අතරේ දත්ත ගෙනින එක සහ අනිත් පැරපීලස් වලට කමියුනිකේෂන් කරන එක අතර මේ යන බස් ස්පීඩ් එක ඒ කියන්නේ දත්ත ගෙනියන්න පුළුවන් වේගය ගැන තමයි කතා කරන්නේ. ඊට අමතරව අපි කතා කරන්න ඕනේ තිලන මේ කම්පියුටරේ CPU ස්පීඩ් එක. මේකයිල CPU එක ඇතුලේ වැඩ කරන වේගනේ. ඉතින් ওই දෙක අතර වෙනසට තමයි රේෂියෝ එක කියලා කියන්නේ. ඉතින් බස් ස්පීඩ් එක වැඩි වෙන තරමට ගොඩක් වෙලාවට හොඳයි. මොකද දත්ත ගොඩක් ගෙනියන්න පුළුවන්. හැබැයි ඒ දත්ත ගෙනියන ප්‍රමාණයටම තිලන මේ ප්‍රොසෙසරේට හැන්ඩල් කරගන්න බැර නම් ඒකත් ප්‍රශ්නයක්නේ. මොකද දත්ත ගොඩක් ගෙනිලා. ඉතින් ඒ අවස්ථාවන් වල තමයි L2 L1 කැෂ් වගේ ඒවා එන්නේ. කියන්නේ මෙමරි ප්‍රොසෙසර වල මෙමරි එකක් කියන්නේ 1 MB කැෂ් එකක් තියෙනවා 2 MB 3 MB තියෙනවා කියලා. ඉතින් ඒ වගේ මේ තියෙන එකක් තමයි ඔය ඒ කියන්නේ ඕකෙත් තියෙන්නේ. ඒ කියන්නේ ඕ මේ මෙමරි එකක්ම අර ගිනි බස් එකේ ගෙනින ඩේටා తాවකාලිකව තියාගෙන ඉන්න තමයි මේ මේ level 2 level 3 L3 L1 කියන කැෂ් මෙමරි. ඒ කියන්නේ ප්‍රොසෙසරේ තියෙන මෙමරි තියාගන්න. ඉතින් ওই බස් එක සහ CPU එකේ ස්පීඩ් එක අතර තියෙන රේෂියෝ එක අර අපි කියනවා මේ අර ওই බස් ස්පීඩ් එකට ඇත්තටම කියන්නේ FSB කියලා ෆ්‍රන්ට් සයිඩ් බස් ස්පීඩ් කියන එක. ඕක රේෂියෝ එකකට හදනවා මේ ෆ්‍රන්ට් සයිඩ් බස් ස්පීඩ් එක වගේ 4 ගුණයක් තමයි CPU එකේ ස්පීඩ් එක. ඒ කියන්නේ අපි හිතමු 1066 බස් එකක් තියෙන ප්‍රොසෙසර් එක 3x රේෂියෝ එකක් තියෙනවා කියලා කිව්වොත් එහම මේ බස් ස්පීඩ් එක වැඩි කිරීම 3. එතකොට CPU එකේ ස්පීඩ් එක එනවා. අන්න ඒ වගේ එකක් තමයි මේකට අර ක්ලොක් රේට් එකක් වගේ ඔය ෆ්‍රන්ට් සයිඩ් බස් ස්පීඩ් එක වැඩි කරන එක. ඕක තමයි රේෂියෝ එකක් කියලා අදහස් කරන්නේ ගොඩක් වෙලාවට. ප්‍රශ්නකටමන ඒ අතර මේ චටරුම හම තිසගෙන අයෝ අදත් කතා කරන්න ෆෝන් ගැනමයි කියල් ෆෝන් ගැන ප්‍රශ්නාව ෆෝන් ගැන කතා කරන්න වන්නේ ඒකති කරන්න දෙන්න ඇති සමාරයක් වැතිරට සමාරය දන්න මෙතන ටෙක්කතාව ලොකු ප්‍රශ්නයක්තම මේ අපි හැම මූුණ දෙනකත් තමයි සමහරය දන්න ප්‍රශ්නයක් ආවාහම එයට ගොඩක් කම්මලි ටෙක්කතාගෙන යෝගමන් දන්න ප්‍රශ්නන්න කියලා එයාට හිතෙන්න්න පුල මෙවුණට ඒක ගැන දන්නති ගොඩක් කට්ට ඉන්න පුලන්නේ දේවගේම එයා දන්න ප්‍රශ්නකුට එක්කතාල වෙන කෙනෙක් හන්නත් පුළුවන්න්නේ දෙකොට ඒක දන්න කෙනෙට තෙන්න පුලන් අයෝ ඒ හරි කම්මලනි කළ ඉතින් අර ටිකක් අමාරු වැඩක් මේ දෙක තියන් එන මහිතන්නේ හැමෝම් පිළිගන්න ඇති මහිතන්නේ ඩීප් අපිටත් අඩා ඔය ප්‍රශ්නයව දැකල තින්නේද
ප්‍රශ්න ඇතිනන කාලික ගොඩක් කලාවට මේ අපි කම්පිටර් ගත්තර පස්සේ මේ අය වොරන්ටි ක්ලේම් කරන්න ගියහම අපිට සැහන් රසියාදු වෙන්න වෙනවා මේ මදුරංග අපෙන් ඒ ගැන තමයි අහලා තියෙන්නේ මේ කම්පියුටර් පාර්ට්ස් වල මේ වොරන්ටි තියෙන කම්පියුටර් පාර්ට් එක රිපයර් කරන්න දුන්නාම ඒවා නැවත ලබා දීමට නියමිත කාලයක් තියෙනවද කියලා අහනවා
නෑ ඕක තමයි ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නේ
ඒක එක එක ඒ කම්පියුටර් පාර්ට් එක ගත්තු තැන හැටියට තමයි ඉතින් ඒගොල්ලෝ වැඩ කරන හැටියට සහ ඒගොල්ලෝ කස්ටමර්ස්ලට කස්ටමර්ස්ලාත් එක්ක සම්බන්ධතාව පවත්වන හැටියට තමයි ඒක මේ බලපාන්නේ නේද
ඔව් ඩීප්ස් මයිදන් නිවුස් එහෙම එක්කව කරලා තිබ්බ නේද ඩීප්ස්
නිවුස් ටිකක් තිබුණා නේද ටිකක් නේද ඇත්තටම ගොඩක් තියෙනවා මේ Google Twitter Facebook ඔය අපි ඇත්තටම පාවිච්චි කරනවා වගේම eBay PayPal ගැනත් තලලා තිබ්බ නිවුස් එකක් තියෙනවා eBay PayPal ගැන කතාව අපි කියමුද
ඔව් ඒක ගැන කතා කරමු නේද
eBay PayPal කියන දෙක නිතරම එකටම යන මේ වචන දෙයක් දෙකක් වලට පත් වෙලා තියෙනවා ඒ කට්ටිය දන්නවා මොන හරි අන්තර්ජාලය හරහා මිලදී ගන්නවා නම් ගොඩක් කට්ටිය eBay හරහා බඩුව මොකක් හරි ගෙන්න ගන්න ඕනේ බඩුවක් ගෙන්න ගන්නවා ගොඩක් වෙලාවට ගෙවන්නේ PayPal එකෙන්
ඔව්
දැන්
ඕකේ තවත් දෙයක් තියෙනවා ඒ කම්පැනි දෙකම එක කම්පැනිය
ඒගොල්ලෝ දැන් මේ නම් දෙකයි කොහොමයි eBay PayPal දෙකම එකතු වෙලා අලුතෙන් platform එකක් හදන්න යනවලු e-commerce කියලා. ඒගොල්ලෝ මේ e-commerce කියන එකෙන් බලාපොරොත්තු වෙනවලු මේ අන්තර්ජාල වෙළඳාම සම්පූර්ණව අන්තර්ජාල වෙළඳාම වෙනසක් කරන්න. ඒ කියන්නේ හැම දෙයක්ම එකතු කරලා online offline දෙපැත්තෙම ගනුදෙනු කරන්න පුළුවන් විදියට මේ e-commerce එක හදන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. අපි ඉස්සරහට බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. ඒ වගේම මේකේ marketing පැත්ත කරන්න දැනටම මේ අලුතෙන් company එකක් අරගෙන තියෙනවා Kenshu කියලා. එයාලා market කරයි වැඩසටහන ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. තව නිවුස් එකකට යනවද?
ඔව් තවත් නිවුස් එකක් කතා කරමු නේද?
Facebook එකේ Twitter එකේ කට්ටියට මම හිතන්නේ මේ දවස්වල spam messages යන්න පටන් ගත්තා. කලින් ගියට එම ආවේ නැද්ද? Twitter
මට නම් එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් ආව මම සාමාන්‍යයෙන් අර මගේ පොඩි තීරියක් තියෙන ඔය වගේ මෝඩ ඒවා ඇප්ලිකේෂන් දාගන්න කට්ටිය මම සාමාන්‍යයෙන් follow කරන්නේ. එතකොට මට අර DM එන්නේ නැහැ. මට පළවෙනි පාර හරි ආවොත් එම I have 10 followers see how many followers you have click here to find out කියලා වගේ එකක් අඩු ගානේ එයාගේ නිකන් normal feed එකේ හරි tweet කළා තිබ්බා මම දන්නවා මෙයා දකින් දකින් එක දානවා කියලා මේ ඉතින් මම එතකොට කරන්නේ tag ගාලා unfollow follow කරලා දානවා මොකද ඉතින් ඒව දැනගන්නේ මෙනි කව හරි follow කරන්නේ
වෙලා ගිය සතිය තුළදී මේ Twitter එකේ ගොඩක් කට්ටියගෙන් DMs ගියාලු මේ DM කියන්නේ මෙන්න ඇඟ කෙට්ටු කරගන්නනවා මෙන්න මේ බඩර මෙන්න මේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්නයි කියලා DM එකක් ගියා ඒ වගේම මේ Facebook එකේ කෙනුත් ඔය වැඩේ වුණා අර Oslo වල බෝම්බ පිපිරීමක් යන Facebook එකේ කෙනා ගොඩක් කලකට කලින් ගිය ඔය වගේ දේවල් වෙනවා මේ අර කවුද අපේ ඔසාම බින් ලාඩින් මැරුණට පස්සේ ලොකු ස්පෑම් එකක් ගියා ස්කෑම් එකක් දැන් ඒ වගේම ස්ලෝ බොම්බින් සීන් එකටත් මෙහෙම එකක් යනවා කියලා ආරංචි කවුරු හරි දැකලා එහෙම තියනවද
මට නම් මම නම් දැකලා නැහැ තිල්ල
මම නම් දැක්ක නිවුස් එක තියෙනවා
ඒ කියන්නේ වීඩියෝ එකක්ලු මේ වීඩියෝ එක ක්ලික් කරාට පස්සේ යූසර්ස්ලා යවනවලු IQ ටෙස්ට් එකක් කරන්න කියලා IQ ටෙස්ට් එක කරාට පස්සේ මොබයිල් ෆෝන් නම්බර් එක ඉල්ලගෙන කියනවලු ඩොලර් දෙක ගානේ පේ කරන්න ඕනේ සතියකට හතර වතාවක් විතර මං හිතන්නේ කට්ටියට කියන්න තියන්නේ ෆේස්බුක් එකේ හැම දකින ලින්ක්ස් හැමදේම ක්ලික් කරන්න යන්න එපා. දැන් ඕක විතරක් නෙවෙයි, සමහර වෙලාවට මම දැකලා තියෙන වීඩියෝස් තියෙනවා මේ මේ වීඩියෝ එක දැක්කට පස්සේ මේ ළමයා සිය දිවින අහගෙන තියෙනවා අහුම කිය එක එක ජාති වීඩියෝස් තියෙනවා. කට්ටිය පරිස්සම් වෙන්න ඕනේ මේ වගේ වීඩියෝස් වල ලින්ක්ස් උඩ ක්ලික් කරනකොට.
ඔව් හා, ඔය අතරේ පොඩි චැට් රූම් එකේ ප්‍රශ්නයකට මේ අපේ ටෙක් කතා SMS නම්බර් එක තියෙනවනේ, අපේ යහනා මේ උදිත මේ ඒ නම්බර් එක කාගෙද කියලා කෝල් කරාම ආන්සර් කරන්නේ නැහැ. කෝල් එකක් ආවට ඒක මේ කාගේ වර්ක් එකක් පාවිච්චි කරන එකක් නෙමෙයි, හිතන්න එපා. දැන් ගොඩක් අය හිතන දේ ටෙක් කතා එකෙන් SMS එකක් එනකොට මේ අර නොටිෆිකේෂන් එකගෙන මේ කවුරු හරි මේ ටෙක් කතා එකේ ඉන්න ඔක්කොටම SMS ටික එවනවා කියලා. නෑ, මේක අතින් එවන එකක්වත් කවුරක්වත් අතින් මේක බලලා ඩොකියුමන්ට් වලටවත් දාන එකක් නෙමෙයි.
සමහර කාලෙක මේ හදිසියේවත් මේ රෑට කෝල් කරාම මේ සර්වර් රූම් එකේ ඉන්න මීයක් එහෙම අන්සර් කරන්න පුළුවන් නේ.
ඔව්, මේක ඇත්තටම මේ මේ සිස්ටම් එකකට හයි කරලා ෆෝන් එකක් තියෙන මේක කම්පියුටර් එකක් හා ෆෝන් එකක් අතර තියෙන ඉතින් කම්පියුටරේ තියෙනවද නැද්ද කියලා ඔක්කොම කවුලුත් බලන එකක්වත් මේ ෆෝන් එකකට කෝල් එනවද නැද්ද කියලා බලන එකක්වත් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ කවුරුත් ඔකට කෝල් කරන්නවත් රිප්ලයි එකක් දැම්ම එලකිරි වගේ කියලා ආයේ මොකද සමහරලාට අර ඩේටාබේස් ලොග් එක බලනකොට සමහර අය ආ තෑන්ක් යූ ෆෝ ද නෝටිස් අරම කියලා රිප්ලයි ගන්නවා. මොකද ඒක එවට කවුරුත් එක දකින්න එකක්වත් මේක වෙනුවෙන් කවුරුත් රිප්ලයි ගන්න එකක් නැහැ. මොකද දැනට ෆෝන් නම්බර් 2000ක් විතර එක්ක ඩේටාබේස් එකේ තියෙනවා. ඉතින් ওই 2000ට තනියෙන් SMS ගන්න කාටවත් කියාවක් නැහැ. ඒක නිසා මේ ඒකට කෝල් කරන්න උත්සාහ කරනවා. මොකද සමහරවිට අර ෆෝන් එක ඉඳලා ඉట్లా රීස්ටාර්ට් එකක් දාන්න ෆෝන් එකේ තියෙන ඒවා එහෙම බලන්න ගියාම මේ මොකක් හරි වැඩ කරන්න ටෙස්ටිං කරන්න ගියාම මිස් කෝල් තියෙන ඒවා දකින්නවා. ඉතින් ඒක කතා කරන්න එපා. ටෙක් කතා වලට ප්‍රශ්නයක් තියෙනවා නම් SMS එකක් එවන්න ඕනේ. SMS එකේ ෆෝමැට් එකකුත් තියෙනවානේ. ආස්ක් කියලා ඉඩක් තියලා ප්‍රශ්නේ ටයිප් කරලා අර ටෙක් කතා SMS නම්බර් එක ගන්න නෝට් 7147127744 වලට එවුවා නම් ප්‍රශ්නේ හරි. ඉතින් ඒක පොඩ්ඩක් කියන්න ඕනේ කියලා හිතනවා. මොකද නැත්තම් කට්ටියගේ SMS අපරාධයකට රිප්ලයි කරන්න යන ඒවාට ගියක් හරි කැපෙනවනේ. ඒකයි කියන්න ඕනේ. ඊට අමතරව මේ ඩීප්ස් කිව්වාගේ Facebook ප්‍රශ්නෙට අපේ chat room එකේ ඉන්න මේ හකීල් කියන MN හකීල් කියලා තමයි නම දාගෙන ඉන්නේ chat room එකේ. එයා කියනවා අර Facebook එකේ option එකක් තියෙනවානේ අර Facebook platform turn off කියලා. ඇත්තටම ඒක නම් මාරම වටින feature එකක් තමයි. මේ මටත් කරන්නම දෙයක් නැති කමක් තමයි දින ඕක ඔෆ් කරාම ඇත්තටම වෙන මේ Facebook එකට තුන්වෙනි පාර්ශවයෙන් ලියන මේ ඇප්ලිකේෂන් ගේම්ස් කිසිම දෙයක් Facebook එකට එතකොට අපේ account වලට access වෙන්නේ නැහැ. ඉතින් ඒක දාන්න පුළුවන් නේ. ඒක ඔෆ් කරොත් එහෙම තමන්ට කිසි කරදර නැතුව ගොඩක් ආරක්ෂාකාරී විදිහට ඉන්න ඕනේ. ඒත් අර spam messages එනවා. ඒ කියන්නේ දැන් අර deeps කලින් කිව්වාගේ video එකක් තියෙනවා click කරන්න කියලා ගියාම එන වගේ ඒවා නම් ඉතින් ඒත් නවතින්නේ නැහැ. නමුත් අර නවතින්නේ මේ ගොඩක් වෙලාට ඒ video පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ ඇත්තටම මේ Facebook like button එකෙන් වෙන function එක JavaScript එකක් හරහා call කරලා තමයි ඒගොල්ලෝ ආයේ අපේ page එකට publish කරන්නේ. ඉතින් ඒක ඇත්තටම wall එකට වෙන post එකක්. ඒක නිසා මේ ඒක ප්‍රශ්නයක් වෙන්න එක පොඩ්ඩක් අඩු කරගන්න අමාරුයි. ඉතින් ගොඩක් වෙලාවට ඒ වගේ video මේ Facebook එකේ profile එක කීපහරක් බැලුවද කියලා වගේ දකින මේ යන්නේවට යන්න එපා. ඒ code type කරන්න හදන්නත් එපා.
කලින් අපේ කලින් ප්‍රශ්න අහපු මේ මధుරංග මල්ලිම තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. ප්‍රොසෙසර්ස් වල මේ එන ප්‍රශ්න රිපෙයා කරන්න පුළුවන්ද කියලා.
ඔව්, පොඩි වැරදීමක් තියෙනවා. අර chat room එකේ අපේ MH එයාගේ නම අපි හකීල් කියලා නිකන් ඇත්තනම එයාගේ නම අකීල්ු නම AQEEL. සමායෙන්න මොකද chat නික් නේම් දාගෙන ඉන්නවද? ඉතින් හරියටම නම කියව ගන්න අමාරුයි.
කලින් ප්‍රශ්නේ තමයි මේ ප්‍රොසෙසර්ස් වල එන ප්‍රශ්න රිපෙයා කරන්න පුළුවන්ද කියලා අහනවා.
මෙතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ chat room එකේ තව එක්කෙනෙක් අහනවා මේ එයා ටෙක් කතායකේ register වෙච්ච වෙලේ ඉඳන් එයාට වෙන සමාගම් වෙලනොත් message එසෙනවා. නෑ නෑ, ටෙක් කතායකේ database එකේ access තියෙන්නේ මට විතරයි. ඒකේ තියෙන number කාටවත් දෙන්නවක්වත් ඒක කිසි කෙනෙක් එක share කරගන්නවක්වත් කිසිම විදිහකින් අපි වගේ දේවල් වලට කිසිම විදිහකින් කරන්නේ නැහැ. මොකද එහෙම කාගයක්වත් මේ දේවල් අපි අනිත් අයට ලබා දෙන්නේ නැහැ. එහෙම දුරකථන වෙන අයට දෙන්නේ නැහැ. ඒක නිසා ඇත්තටම ඔයාට වෙන තැන් වලින් SMS රෙජිස්ටර් දවස් ඉඳන් වෙන මැසේජස් එනවා නම් ඔයාගේ දුරකථන මේ ප්‍රොවයිඩර්ට කතා කරලා කියන්නේ. ගොඩක් වෙලාවට මේ ප්‍රොවයිඩර්ස් ලා තමයි මේ නම්බර් එලියට දෙන්නේ. සහ ගොඩක් වෙලාවට මේවා රෑන්ඩම්ලි එවන ඒවා තමයි තියෙන්නේ. නම්බර් රේන්ජ් එකක් අරගෙන රේන්ජ් එකට මැසේජස් එවන එක තමයි. ඒක නිසා ටෙක් කතා වලින් කවදාකවත් එහෙම මේ මැසේජස් පිටත දෙන්නේ නැහැ. ඔය අතරම පොඩි අපේ සමන් ඉන්න අපිත් එක්ක. සමන් අපේ ටෙක් කතා ඇප්ලිකේෂනේ තත්ත්වය දැන් කොහොමද දන්නේ? ඇප්පල් එකට දීලා තියෙන දැන් ටිකක් දවස්නේ.
මේ වෙනකොට ඉන්ටර්විව් තියෙන්නේ බොහෝ විට අපිට මන්නේ වෙනකොට වගේ ගන්න පුළුවන් වෙයි කියලා තමයි හිතන්නේ අද බැරි වුණොත්
ඔව් ඒ කියන්නේ සමන් ඔක්කොම හරියට ලියලා කරලා තියෙනවා නම් මන්ඩේ වෙනකොට හම්බ වෙනවනේ නැත්නම් ඉතින් ආයි රිජෙක්ට් කළා ආයි සමන්ට වැඩ ඇදලා ආයි සබ්මිට් කරන්න පුළුවන් රිව්යු එකනේ
ඕනේ මේත් එක්කම අර පොඩි ප්‍රශ්නයක් තියෙනවා අර මේ අපි සිංහල දාලා තියෙන හින්දා පොඩ්ඩක් අර මේ මොකද අපි සිංහලෙන් සිංහල තමයි දාලා තියෙන්නේ නමුත් ඇප් එක අපි පෙන්වන්නේ ලංකාවට විතරක් නෙමෙයි
ඔව් පිටරටත්
ඔව් පිටරටට පෙන්වනවා ඒක ප්‍රශ්නයක් වේවිද දන්නේ කොහමද මම රිවිව් එකක් දැම්මා මේක මේ අපි දාන්නේ පිටරට ඉන්න සිංහල අයට කියලා බලමු ඉතින් මොකද වෙන්නේ කියලා
ඔව් ඇපල් කියලා කියන්නේ ඉතින් පුදුම ආකාරයේ කට්ටියන්නේ නේ ඒගොල්ලන්ට හිතෙන ඒවා ප්‍රෝග්‍රෑම් එකේ හිතෙන ඒවා රිජෙක්ට් කරනවා මම හිතන්නේ ඒගොල්ලෝ මං කරන්නේ අර පොලිමට ඇප්ලිකේෂන් ලිස්ට් එක තියලා පයින් එකක් ගහලා මුලින්ම වැටෙන හතරට දෙනවා ඊටු ටික රිජෙක්ට් කරනවා ඒ වගේ මාකර එකක් කරනවා ඉස්සරහට අපි කියන්නේ අපේ ටීචර්ලා ලකුණු දෙන්නෙත් එහෙමයි කියලා ප්‍රශ්න පත්‍ර ටික පේලියට දාලා පයින් එකක් ගහලා මුලින් එකේ ඉඳන් දාගෙන එනවා කියලා මේ පැත්තට එනකොට තව ප්‍රශ්නයකට යමුනේ
කලින් අහපු ප්‍රශ්න තමයි කලින්ක මේ ඒ අහලා තියෙන ප්‍රොසෙසර්ස් වල එන ප්‍රශ්නත් මේ රිපෙයාර් කරන්න පුළුවන්ද කියලා ගොඩක් කලාවට ඉතින් පින්නයක් දවනොත් එහෙමනම් පොඩ්ඩක් හැමින් මේව කරන්න පුළුවන් නේද
ඔව් ඒ හැරෙන්න නෑ ඉතින් කරන්න පුළුවන් වෙන රිපෙයාර් ගන්න
ඔව් වෙන රිපෙයාර් ගන්න
තවත් ප්‍රශ්නෙකට යමුනේ අපි ප්‍රශ්න අද ගොඩක් ඉවර කරමු කට්ටිය අහපු ප්‍රශ්නක් තියෙනවා ඉතින් ඒව ඉවර කරන්න බලමු ඒ අතරේ චැට් රූම් එකෙත් එහෙම මෙහෙන් යන ප්‍රශ්නකට අපි උත්තර දෙන්න උත්සාහ කරමු නේද ඔව්
තව මේ USB සම්බන්ධ ප්‍රශ්නයක් අහලා දෙනවා එයා කියනවා මේ මීටර් 1.8ක් දෙක USB extension cable එකක් තියනවලු ඒක හරහා pen එකක් නම් read කරගන්න බලනවලු හැබැයි HDMI dongle එක වැඩ කරන්නේ නැහැලු ඒ මොකද කියලා අහනවා
ඔව් ගොඩක් වෙලාට වෙන්නේ ඔය මේ තිල්න cable වල තියෙන අර quality එක ගොඩක් අඩුයිනේ
ඔව්
ඒ කියන්නේ USB cable දික්කන ඒවා හරහා යන voltage එක සහ data drop එකක් වෙනවා ගොඩක් වෙලාවට මේ කේබල් එතකොට අර දැන් USB dongle වල තියෙන ප්‍රශ්නයක් තමයි තියෙන්නේ මෙයා USB 2 සහ 1.1 අතර fail back වෙන්න උනත් වැඩ කරනවා. එතකොට වෙන්නේ අර data copy වෙන speed එක පොඩ්ඩක් අඩු වෙලා ඒ උනාට වැඩ කරනවා. නමුත් USB modem වලදී වෙන්නේ USB modem වලට යම්කිසි උමනා ගන්න power
current එකක්
ඕන ප්‍රමාණයක් තියෙන. ඒ current එක ප්‍රමාණය ගන්න පුළුවන් මේ USB 2 වලින් තමයි.
ඔව්.
ඉතින් ඒ වගේ දිගටම අදින්න ඕන නම් එයාට එක option එකක් තියෙනවා මේක මේ USB hub එකක් අරගෙන තියෙන්නේ. මේ USB hub එකේ තියෙනවා මේ powered USB hub කියලා. ඒ කියන්නේ USB hub එකට current එක දීලා පුළුවන්. එතකොට මෙයා කරන්න ඕනේ මේ USB hub එක යාගේ modem එක තියෙන තැනින් තියලා USB hub එකට modem එක connect කරලා USB hub එක computer එකට connect කරලා USB hub එකට අර external power එක දුන්නා නම් ගොඩක් වෙලාවට modem එක හොඳට වැඩ කරයි. හැබැයි ඉතින් එයාට power wire එකක් අදින්න වෙනවා USB hub එකට. ඔව්.
ඒකක් කාලෙක මම හිතන්නේ මේ default මේ wire ටික නම් දෙනවා.
ඔව්. ඒ අතර මේ chat room එකේ අපි පොඩි මතක් කිරීමක් කරා මේ tech කතා offline එක. මම හිතන් deeps කියන්න පුළුවන් ඒක ගැන ගොඩක් අපිට වඩා.
tech කතා offline කියන්නේ ඇත්තටම ඒක ගැන දැන් කතා කරනවද නැත්නම් අපි ප්‍රශ්නකට ගිහිල්ලා කතා කරනවද කියලා කරන්නේ.
අපි tech කතා offline එක ගැන කතා කරමු නේද? ඒක මොකද tech කතා වලින් කරපු දෙයක් නෙමෙයි tech කතා අහන කෙනෙක් කරපු දෙයක්. ඇත්තනකොත් ඒක ගොඩක් හොඳ දෙයක් මේ අපි ගොඩක්ම ගරු කරන්නත් ඕනේ යගේ කරන්නත් ඕනේ කළා තියෙන වැඩේ මොකද මේ ටෙක් කතා අපිටවත් කියන්නේවත් නැතෝ යාම තනියෙන් ඒ දේ කළා මේ ඒ වගේ දෙයක් කරප එක ගොඩක්ම අගේ කරන්න ඕනේ
එයාට මුලින්ම ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ මේ දැන් එයාට මොන හරි ප්‍රශ්නයක් ආවම අපි කතා කරලා තියෙන දේවල් කොහොමද සර්ච් කරන්න කියලා උදාහරණයකට අපිට දැන් USB ගැන ප්‍රශ්නයක් තිබ්බත් අපිට සයිට් එකේ සර්ච් කරලා USB ගැන කොතනදීද අපි කතා කරේ කියන එක හොයන්න අමාරුයි. ඒ වැඩිය ලේසි කරගන්න තමයි මේ මම හිතන්නේ නම නාමල් ජයතුංග කියලා මල්ලි කෙනෙක් මේක හදලා තියෙන්නේ. හදලා තියෙන්නේ නම් VB
එයා VB 6 වලින් තමයි හදලා තිබ්බේ.
ඊට පස්සේ තව කියලා තිබුණා මෙයා කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. හැබැයි මේ ඔන්ලයින් කියවලා පොත් කියවලා හරිම අමාරුවෙන් හැදුවේ කියලා තිබුණා. අපි ඉන්ස්ටෝල් කරන විදිහ ඒ විදිහ දේවල් කියනවාද?
ඔව්. එයාගේ අපි ඉස්සෙල්ලාම කියමුනේ එයාගේ බ්ලොග් සයිට් එක. එයාගේ බ්ලොග් සයිට් එක තියෙන්නේ නාමල් yaya. ඒ කියන්නේ namalyaya.blogspot.com. ඒකේ එයා හදලා තියෙනවා මේ දෙයක පළවෙනිම පෝස්ට් එක මම දැන් දැනටත් තියෙන මේ ටෙක් කතා ඔෆ්ලයින් කියලා. මේකෙන් ඇත්තනම් වෙන දේ සරලව අපි කිව්වොත් එහෙම දැන් ගොඩක් වෙලාට ටෙක් කතා එකේ තියෙන වැඩසටහනල එක එක ප්‍රශ්න කතා කරනවා. ඊට පස්සේ අපි ඔය දැන් ඉස්සර නම් අපිම තනියෙන් උත්සාහ කළා මේ දානවා මේ ටෙක් කතා එකේ ප්‍රශ්න කතා කරපු වෙලාව. ඉතින් මේ නාමල් ජයතුංග කියන මල්ලි හදලා තියෙන්නේ මේ වගේ දේවල් ඔක්කොම දැන් එකහු කරගත්තාම එයාගේ ඩේටාබේස් එකම එයා හදලා මට Excel ෆයිල් එක පවා එවලා තිබ්බා. ටෙක් කතා එකේ මේ වෙනකන් කතා කරපු හැම දෙයක්ම එයා ෆයිල් එකකට දාලා ඒක ඩේටාබේස් එකකට දාලා ඇප්ලිකේෂන් එකක් හදලා. එතකොට මේ ටෙක් කතා වැඩසටහන් ටික ඩවුන්ලෝඩ් කරලා දාගෙන හිටියාම කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් එයාගේ ඇප්ලිකේෂන් එක හරහා ප්‍රශ්න සර්ච් කරන්න පුළුවන්. සර්ච් කරාම අර ටෙක් කතා එකේ කතා කරපු ප්‍රශ්න නැ ඒක ආවම මේ වැඩසටහනේ අදාළ වෙලාවට ඒ වැඩසටහන ප්ලේ වෙනවා. එතකොට ඒ ප්‍රශ්නේ එතනින් පටන් අරන් ඕන කෙනෙක්ට තක් ගාලා ලේසින් හොයාගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් වටින දෙයක්. මම හිතන්නේ මේ මල්ලි කරලා තියෙන එක ගොඩක් අගේ කරන්න ඕන. මොකද මේ අය වගේ කාලයක් කැපකිරීමක් කළා, ඒ වගේ උදව්වක් කරා. ඒක මම හිතන්නේ අපිට වගේ නෙමෙයි ටෙක් කතා අහන ගොඩක් අයට ඒක වටින දෙයක් නේද? අපි ලබන සතිය බලමු මේ මල්ලිව සජීවව සම්බන්ධ කරගන්න. මේ සතිය මම එයාට දෙතුන් බාරක් කෝල් කරා, එයාව සම්බන්ධ කරගන්න බැරි වුණා. අපි ලබන සතියේ එයාව සම්බන්ධ කරගෙන එයාගෙන් අහමු එයා මේක කරේ කොහොමද ඒ ඔක්කොම. ඔව් අප ප්‍රශ්නෙකට යමු නේද?
ඔව්.
ඒ අතරම පොඩි මේකක් කියන්නේ ඩීප්ස් එක කටහන් නිකන් පොඩ්ඩක් දෙදරනා වගේ පුළුවන් නම් මයික් එක කටින් චුට්ටක් ඈත් කරලා මම ඉතින් කටට ළඟ වැඩි වෙයි.
තාමත් ළඟ හරිද?
ආ දැන් නම් ටිකක් හරි ගියා.
අපි ගිය සතියේ ගොඩක් LCD LED ගැන කතා කරාම එකට සම්බන්ධව එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අහලා තියෙනවා මේ ඇයි මේ වගේ ප්‍රයිස් එක එක ගණන් වෙන්නේ කියලා. මොනිටර් වල ප්‍රයිස් එක ගාන වගේලු, හැබැයි ටීවී වල වැඩිලු. ඇයි ඒ කියලා අහනවා.
ඔව් ටීවී ගත්තාම ගොඩක් වෙලා ටීවී වල තියෙන ෆීචර්ස් වෙනස්, ඒ කියන්නේ ඒවැය තියෙන පහසුකම් වෙනස්, ඒවට භාවිතා කරන තාක්ෂණය වෙනස්, හදන සමාගම් වෙනස්. ඒක එක ගොඩක් දේවල් මේකට බලපාන මේ තිරේ වර්ගය සහ මේ ටීවී එකේ සයිස් එකට වඩා ගොඩක් වෙලාට තියෙන්නේ. දැන් ටෙක් කතා මේ වෙලේ අපි ගොඩක් වෙලාට කතා කරන මේ ගත්තා දැන් උදාහරණයක් ගමු. අපි LCD TV එකක් ගත්තොත් මේ HD True HD HD Ready ඔයගේ ප්‍රශ්න තියෙනවා. එතකොට මේකේ ඉන්පුට් කීයක් තියෙනවද, මේකේ තව තියෙන ෆීචර්ස් මොනවාද? දැන් අලුත් සමහර තියෙන TV තියෙනවා මේ ඉන්ටර්නෙට් බ්‍රවුස් කරන්න පුළුවන්, Facebook යන්න පුළුවන්, Skype chat කරන්න පුළුවන්. ඉතින් TV එකේ ප්‍රමාණයක වෙන්න පුළුවන්, භාවිතා කරන තාක්ෂණ LCD වෙන්න පුළුවන්, LED වෙන්න පුළුවන්. නමුත් ඒ හා සමාන TV එකක් එක සංසන්දනය කරනකොට මේක වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ TV වල තියෙන තව රිෆ්‍රෙෂ් රේට් කියලා. රිෆ්‍රෙෂ් රේට් කියන්නේ එක පාරට තිරේ කී පාරක් මේ ඇදෙනවද කියලා. ඉතින් මේ රිෆ්‍රෙෂ් රේට් වැඩි වෙන එතකොට ආයි TV වල මිල වැඩි වෙනවා. ඉතින් 3D 2D තියෙනවා, 3D තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් ඒවාට වෙනස් වෙනවා නේද දිල්න?
ඔව්. ඒත් එක්කම ගාලින්ග දැන් මේ මොනිටර්ස් ගන්න ගියහම නම් ගොඩක් වෙලාවට තියෙන්නේ මේ LCD මොනිටර්ස් සෑහෙන අඩුයි දැන් මාකට් එකේ. ගොඩක්ම තියෙන්නේ මේ LED වලින් බැක්ලයිට් එක LED ග්‍රිඩ් එකක් තියෙන මේ මොනිටර්ස් තමයි දැන් කඩවල තියෙන්නේ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේවා LCD අපි හිතමු 20 ඉන්ච් කියලා. LCD 20 ඉන්ච් එකට වඩා සාමාන්‍යයෙන් 5000ක් විතර වැඩි මේ LED ආපු ඩිස්ප්ලේස්. ඒක තමයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ. ඉතින් තාක්ෂණයේ ඉස්සරහට යද්දී මේ ගණන් වැඩි වෙන එක නම් ටිකක් හොඳ නැති දෙයක් නේද කාලේ?
ඔව්. ඒක යාර තවත් දෙයක් තියෙනවා. දැන් LED කියලා ගත්තත් තියෙනවා. මම ගිය සතියේත් කිව්වා මේ LED වල edge lit කියලා දෙනවා, back lit කියලා දෙනවා. මේ back lit ටෙක්නොලොජි එක නම් පාවිච්චි කරන්නේ මිලෙන් වැඩි, edge lit එක නම් මිලෙන් අඩු. ඉතින් ඔය වගේ එක එක වෙනස්කම් තියෙන සමහර
දේ. හැබැයි දැන් quality එක අතින් ගත්තොත් සහ power අතින් ගත්තොත් නම් LED ගන්න එකේ පාඩුවකුත් නැහැ නේද?
ඔව්, ඒ කියන්නේ මම හිතන්නේ quality එක කියලා කිව්වොත් ඇත්තටම මේ color depth එක කියලා කියනවා නේද? කළු සුදු වර්ණවල වෙනස්කම් ඒ වගේ දේවල් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මම හිතන්නේ LED TV එකක් ගන්න ගොඩක් වෙලාවට වටිනවා කියලා. ඉතින් ඒ අතර විදුලියත් අඩු වෙන්න යන්නේ. සාමාන්‍යයෙන් LCD LED අතර වෙනස අපි ගිය සතියේ වැඩසටහනේ කතා කරා. 89 වෙනි වැඩසටහනේ එකෙන් අහන්න පුළුවන් නේද?
ඔව්. තිලින අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ එයාගේ ලැප්ටොප් එක සම්බන්ධයෙන්. එයාගේ HP compact ලැප්ටොප් එක අල්ලු තියෙන්නේ. ඒකේ RAM එක 8GB වලට අප්ග්‍රේඩ් කරන්න කොච්චර විතර මුදලක් ඇයිද කියලා අහනවා. බැංක්ස් දෙකක් නේද කලින් ගොඩක් ලඩත්. එතකොට 4GB දෙකක් තමයි ගන්න වෙන්නේ.
ඔව්, ඒත් සමහර ලැප්ටොප් වල ස්පෙસિෆිකේෂන් බලන්න එනවා. කොච්චර කරත් ස්ලොට්ස් තිබ්බ පළියටක්වත් ලැප්ටොප් එකේ තිබ්බ පළියටක්වත් සමහර ලැප්ටොප් ගොඩක් මෙමරි ගැහුවට සපෝට් කරන්නේ නැහැ.
ඔව් මං හිතන්නේ කාලෙක මෙයා කියන මොඩල් එක නම් CQ62 එකට පුළුවන් 8GB විතර RAM.
ඔව් එහෙම
8GB වෙනකම් පුළුවන්.
ඔව් ඒක 8GB වෙනකම් පුළුවන් නම් හොඳම වැඩේ තමයි DDR2 නම් තියෙන ටිකක් මිල අධික වෙයි.
ඔව්
DDR3 නම් තියෙන ටිකක් අඩුවේ. ඉතින් 4GB RAM slots දෙක නම් තියෙන 4GB දෙකක් අරගෙන ගහන්න පුළුවන් නේද?
ඔව්
හැබැයි ගහනකොට අර manufacturer specific RAM එක ගන්න ඕනේ. ඒ කියන්නේ speed එක කියලා තියෙන එකම ගන්නවා නම් ඒ වගේ කරනවා හොඳයි. මං හිතන්නේ හොඳමම ඔප්ෂන් එක තමයි අර මෙමරි කිංස්ටන් සයිට් එකට ගිහිල්ලා ලැප්ටොප් එක සිලෙක්ට් කරලා ලැප්ටොප් එක මොඩල් එක දීලා අදාළ RAM එක එකකින් තෝරගන්න පුළුවන්.
ඔව්.
එතෙන්දි මං කියන්නේ මේ RAM එක ගන්න කියලා එතෙන්දි මේ RAM එකේ ස්පෙસિෆිකේෂන් කියනවා මේගොල්ලෝ. මේක මෙච්චර ස්පීඩ් එකක් තියෙන RAM එකක්. මේක මෙච්චර මේ જાති DDR1 ද 2 ද 3 ද කියලා ඒ ස්පෙસિෆිකේෂන් වලට හරියන RAM එකක් ලෝකල් මාකට් එකෙන් ගත්තා නම් හරි.
ඔව්. කාලෙකට අවස්ථාවක් හම්බුණාද මේ RAM වල මිල ගණන් චෙක් කරන්න ළඟදී?
ඔව් සාමාන්‍යයෙන් DDR2 ගත්තොත් තියෙන 2GB වගේ RAM එකක් රුපියල් 2500ක් විතර වෙනවා normal RAM එකක්. සාමාන්‍ය Kingston ටිකක් හොඳ එකක් ගත්තොත් මම මේ laptop RAM ගැන කියන්නේ 3600ක් වගේ වෙනවා. 4GB ගියොත් නම් 8000කට වගේ කිට් වෙන්න වෙනවා RAM එක. ඔව් ඒ අතරම් පොඩ්ඩක් මේ ශානික මේ chat room එකේ පොඩි ප්‍රශ්නයක් අහනවා. එයා කියන අපිට බැරි දහන මේ stack overflow expert exchange වගේ එකක් අපිට සිංහලෙන් start කරන්න බැරිද කියලා ටෙක් කතාවල්. ඇත්තටම මම දන්නේ මේකට සමාන දෙයක් අපි කරන්න ඕනේ දෙල්න.
ඔව්.
එකක් තමයි ටෙක් කතා මේ Google group එක. Google group එක මම දැන් සම්බන්ධ වෙලා නැත්නම් ටෙක් කතා Google group එකට ගියා නම් chat room එකේ ඉන්නකොට ඕන කෙනෙක් දකුණු අත පැත්තේ පේනවා මේ ටෙක් කතා Google සමූහය කියලා. ඒ group එකේ හරහාත් කරන්න අපි උත්සාහ කරන්නේ මේ වගේම දෙයක් තමයි ප්‍රශ්න තියෙන අයට ඒ group එක හරහා උත්තර ගන්න පුළුවන්. ළඟකදී නම් අපි tech කතාව Google group එකෙත් open කරලා දින ඕන කෙනෙක්ට මේ ප්‍රශ්නයක් post කරලා ඒ ඉන්න ඇත්ත කතා කරලා උත්තරයක් ගන්න. මම හිතන්නේ මේ දෙකම සිංහලෙන් ඕන ගොඩක් අය පාවිච්චි කරනවා. ඉතින් මම හිතන්නේ ශානිකටත් පුළුවන් ඒකට සම්බන්ධලා කට්ටියට උදව් කරන්න නේද? එහෙම දැනුවත් තියෙන අය ඉන්නවනම් අපි ගොඩක් වෙලාට ආරාධනය කරනවා එහෙම සම්බන්ධ වෙන්න කියලා. ඒක ලොකු උදව්වකින් පිනක් නේද?
අනිවාර්යෙන්.
ඔව් ඒ අතරේ අපේ මේ ශානු බබා chat room එකේ කියන DDR2 RAM එකක් ඊයේ එයා ඊයේ බලලා දින 3300 කියලා unity එකේ.
අපේ තව ප්‍රශ්නකට අද මේකත් අපි ගිය සතියේ කතා කරපු දෙයකට සම්බන්ධ එකක්. මම කට්ටියට මතකද දන්නේ අපි කතා කරා motherboard එක ප්‍රශ්නයක් ගැන. එතකොට කාලින්ග අය කියවා motherboard එකට try කරන්න පොඩි speaker එකක් කියලා. එකට සම්බන්ධව අහලා තියෙනවා ප්‍රශ්නේ තමයි මදර් බෝඩ් එක තියෙන SPD DIF port එකක digital sound port එකක් නේද? ඒක කේසින් එක ඇතුලෙන් තියෙන හින්දා කොහොමද හරහා ඒකට උපාංග සවි කරන්නේ?
ඔව් කට්ටිය දැන් ගොඩක් නොදන්න කට්ටිය ඇතිනේ මෙතන. SPD DIF කියලා ගොඩක් වෙලට මදර් බෝඩ් වල තියෙනවා පොඩි port එකක් pin 4ක් වගේ තියෙන මේ එන හතරක් තියෙන එක motherboard එක ඇතුලේ. දැන් මෙයා කියන්නේ මෙයාගේ ප්‍රශ්න තමයි motherboard එක ඇතුලේ මෙහෙම එකක් තිබ්බහම එළියට කොහොමද මේක ගන්න කියලා. ගොඩක් වෙලාවට මේ තවත් ප්‍රශ්නයක් දෙනවා මේ SPDIF කියලා කියන්නේ ඇත්තටම computer එකේ ඉන්න digital audio out එක ගන්න. දැන් උදාහරණයක් ගත්තොත් අපිට 5-to-1 surround sound වගේ ගන්න ඕන නම් ඒ වගේ දෙයක් කරන්න නම් ලේසිම දේ තමයි මේ ඕ වගේ එකක් පාවිච්චි කරලා මේ ස්පීකර් එකකට කනෙක් කරන. එතකොට පරිගණකයේ සිට මේ සරවුන්ඩ් සවුන්ඩ් ඇම්ප් එකට හරි නැත්නම් සබ් වූෆර් එකට හරි 5.1 තියෙන යන්නේ එක වයර් එකයි. මේක ඩිජිටල්ම යන්නේ. එතකොට මෙතන අර ඩිජිටල් ට ඇනලොග් කන්වර්ෂන් එකක් වෙන්නේ නැහැ. ඒ සබ් වූෆර් එකට කෙලින්ම අදාළ දත්ත ඒ විදිහටම යනවා. එතකොට මේකේ ගොඩක් වෙලාට මේ මදර් බෝඩ් වල එන මේ ඇතුලේ පිටනම් ගොඩක් වෙලාට එන එක ඔප්ටිකල් ඉන්න එකක්. ඒ කියන්නේ සුදු කළු කළු පාට පොඩි හතරස් පෙට්ටියක් වගේ තියෙන ඇතුලේ LED එකක් පත් වෙනවා පේනවා. එහෙම නැත්නම් normal RCA jack එකක් එකන අපේ TV video deck වල වගේ VCD player වල පිටිපස්සේ තියෙන එක සුදු පාට රතු පාට වගේ මේ jack තියෙන ඒ වගේ එකක් තියෙන්නේ. නමුත් අර සමහර මදර් බෝඩ් වල මේක ඇතුලේ පින් හතරක් තියෙනවා.
ඒ කියන්නේ කලින් ඇතුලේ තියෙන අර USB controller set කරන jack එක වගේ මේ
ඔව් මේකට පින් අඩුයි. මේකට තියෙන header කනෙක්ටර් එකක් ඒ මදර් බෝඩ් හදන කෙනාගෙන් ගන්න ඕන අර USB එලියට හයි කරනවා වගේම.
කාලෙක සමහර මේ VGA කාඩ් වලත් තියෙනවා මේකට ගහන්න පුළුවන් මේ. ඒ කියන්නේ VGA කාඩ් එකට ගහන්න පුළුවන් අර SPDIF out කියන pin ටිකේ ඉඳන් VGA කාඩ් එකට ගන්න පුළුවන්
ඒක. ඒක කරන්නේ තියෙන ගොඩක් කරන්නේ මේ අලුත් VGA කාඩ් එක ගැන. හොඳ VGA කාඩ් වල HDMI තියෙනවනේ. මේ HDMI කියන්නේ ගොඩක් වෙලාවට වීඩියෝ විතර නෙමෙයි ඔඩියෝ ඩිජිටල් ආකාරයට මේ කම්පියුටර් එකේ නම් හරිය නැත්නම් Blu-ray player එකක් හරහා ටීවකට ඕ අදාල මොනිටරකට නමට ඉවි රිසිවරකට අරගෙන මේ
එකම කේබල්ලයක් යස් කල විඩියෝඩියෝ
දෙකම එතකොට දැන් අර HDMI තියෙන විජේකාඩ්ඩක් පරිගණකට සම්බන්ධ කරාට තිල්න මේකට අර ඔඩියෝ කනෙක්ෂන් එක නැතිහින්දා අර විජේකාඩ්ඩෙක් කරන්නේ අර මදර්බෝඩ් එකේ තියෙන HDMI හෙඩර් එක හරහායින දත්තාරගෙන ඒක විජේකාඩ් එක හරහා HDMI පෝට් එකෙන් අදාළ ටීවී එකකට අපි සම්බන්ධ කරලා තියෙන ටීවී එකට හරහා නැත්නම් අපි ඇම්ප්ලිෆයර් එකට කියන සරවුන්ඩ් ඇම්ප් එකට සයි කරලා තියෙනවා නම් ඒකට යන යවන එක තමයි කරන්නේ. ඊට පස්සේ චැට් රූම් එකෙත් පොඩි ප්‍රශ්නයක් ගැන අපි ඒකත් පොඩ්ඩක් කතා කරමු. මම හිතන්නේ අපේ Google මේ Facebook group එකෙත් ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා. මම දැක්ක විදියට ඩීප් සේව ඔක්කොම ලිස්ට් කරලා තිබ්බනේ අපේ show rundown එකට.
කලින් අර SPDIF කතාව මේ ගොඩක් වෙලාවට දැන් මම ගත්ත motherboard එක නම් කලින් වෙනම මේ අර PCI card තියෙන තැනටම නිකන් ඒ කියන්නේ PCI slot එකට වදින්න නැහැ. ඒ වුණාට ඒ අර එළියේ casing එකේ PCI slot ගහන තැනටම ගහන්න පොඩි card එකක් ආවා මේ අර කේබල් එකත් එක්ක. එතෙන්ට set කරාම එතන SPDIF out එකක් විතරක් මේ jack එක තියෙනවා.
ඔව් ඒක ගොඩක් වෙලාට වෙන්නේ අර සවුන්ඩ් කාඩ් එකක් වගේම එකක් තමයි දෙන්න හයි වෙන්නේ. ඒකට සවුන්ඩ් කාඩ් වගේ ගන්න මේ සවුන්ඩ් කාඩ් එකක්ම තමයි සෙට් වෙන්නේ. ඊළඟ ප්‍රශ්නෙට යමු නේද? අපි නැත්තම් චැට් රූම් එකේ ගහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා. එක්කෙනෙක් අහනවා මේ අහන්නේ ඇත්තට මේ ස්කුබිඩූ තමයි අහන්නේ මේ ඩයලොග් ටීවී එකකින් ගන්න ඩයලොග් මේ ටීවී එකේ මේ දෙන channel නැතුව වෙන channel බය බලන්න බැරිද කියලා. සරලම පිළිතුර බෑ තමයි ඉතින්. වෙන කරන්න නම් දෙයක් නැහැ ඉතින්.
නිරෝෂන්
අපේ ඊට අමතරව සනෝජ් ජහන අපේ chat room එකේ මේ ප්‍රශ්නෙ කතා කරලා මෙයා අහනවා මේ software වලට විතරද genuine case එක තියෙන්නේ games music video movies වලින් අපි torrent download කරන ඒවාට නැද්ද කියලා. හැම දෙයකටම තියෙනවා.
ඔය හැමදේම හොර පොඩි දෙයක් කියනවා නේද මේ tech කතා Google group එකේ calling එකක් දකින්න නැති මේ torrent sharing ගැන පොඩ්ඩක් කතා කරගෙන හිටියා කට්ටිය. මේ කියන්න ඕන දෙයක් තමයි ඉතින් ඒකත් නීති විරෝධී වැඩක් නේද?
ඔව් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරාත් කිසිම කෙනෙක් විසින් තමන් විසින් කරපු දෙයක් අනිත් අයට ඒක එයාගේ අවසරයක් නැතුව එහෙම ගන්න විදියක් නැහැ. මිලදී ගන්න තියෙනවා නම් ඒක කරන්න ඕනේ තිල්ල. ඔය ගොඩක් අය මේක විරුද්ධයි තිල්න. දැන් අපි මේ software crack කරන ඒවා කතා කරන්නේ crack කරන ඒවා මේවා කියන්නේ අපි ඩවුන්ලෝඩ් කරගන්න ඒවා කතා කරගන්න දෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි මෙහෙමයි තියෙන්නේ. අපි හොර වැඩක් කළා ඒක රටටම කීකේ අපි හොර වැඩ කරනවා කියලා පෙන්වන්න ඕනෙත් නෑ. ඒක හොර වැඩක් කරන කෙනෙක්ට ඒක දිරි දෙන්න ඕනෙත් නෑනේ තිල්නේ. අනික මේ අපි හැමෝම දැනගන්න ඕන අපි ඒ කරන වැඩේ වැරදි. ඒක සාධාරණව ඒ කියන්නේ කරන්න දෙයක් නැතිකමට එහෙම software එකක් අරන් පාවිච්චි කරලා ඉගෙන ගන්න එක අපි වරදක් කියන්නේ. නමුත් ඒක අපි මේ openly ඒ කියන්නේ publicly කතා කරලා කියන්න ඕනේ. හරි හරි අපි ඔකට මේවා මොකද මම සමහර සමූහවල දැකලා තියෙනවා තිල්න ගියාම මේ පොඩි ළමයි ඒ කියන්නේ අවුරුදු මේ 10 12 ඔය 16 ඉස්කෝලේ යන ළමයි මේ ගැන කිසිම දැනුමක් නැතුව මේ ගෲප් වල කෑ ගහලා දැන් ඔය ටොරන්ට් වලින් ක්‍රැක් වලින් software download කරලා ඊට අමතරව අපි කොහොමද අපිව පොලිසියෙන් අල්ලන්න අපි දෙනා වගේම අපි එන්න කලින් මේවා අහිං කරනවා කියලා ඒ වගේ ලොකු ලොකු දේවල් කියන දැන් දන්නවති කට්ටිය ගොඩක් වෙලාට මේ වගේ තැන්වල වැඩ කරන අයත් වෙන වෙන නම් වලින් ඇවිල්ලා ඔය වගේ තැන්වල බලන් ඉන්නවා තිල්න. ඉතින් ඔය වගේ වුණහම් වෙන්නේ අර ඒ වගේ දෙයක් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා අන්තිමට ඔය වුණොත් එහෙම වෙන්නේ තමන්ගේ දෙමව්පියන් තමයි මම හිතන්නේ ගොඩක් වෙලාට අමාරු වෙටෙන්නේ. උගේ වලට ඇවිල්ලා ඔය වගේ මේ කරදර වලට මූණ දෙන්න වෙන නිසා. ඒක නිසා අපි හැමදෙසෙම උත්සාහ කරන්නේ අපිව අපේ සවන් දෙන අය මේ රට ඒ කියන්නේ අපේ රටට මේ හොඳ නමක් දෙන කීර්තියක් දෙන අය කරන්න මිසක් හොරු ඇති බිහි කරන්න නෙමෙයි ටෙක් කතාවල පරමාර්ථය නේද? හොර වැඩක් කළා ඒක සාධාරණීකරණය කරන්න අය ගොඩක් අය ඒකට ඉතින් හිතට අමාරු වෙන්න පුළුවන් අපිට ගන්න. අපි ඒක පිළිගන්නවා. අපි දන්නවා මේක සල්ලි දීලා ගන්න විදිහක් නැහැ. ඒක අපි පිළිගන්නවා. ඉතින් අපි කියන්නේ හැමදෙසෙම ඒකට මේ මොන හරි ඕල්ටර්නේටිව් දෙයක් පාවිච්චි කරන්න ඒ වගේනේ. අනික විශේෂයෙන් මේ ගොඩක් අය හොරවම් කරන අය මේ අය මන් නෙමෙයි තිල්ල මේ මුදල් හෙවීම සඳහා දැන් කැෆේ කරන අය එතකොට මොන හරි ව්‍යාපාරයක් කරන අය ඒ අයට කියන්න බෑ අපිට මේක ගන්න සල්ලි නැහැම කියලා. මොකද ඒගොල්ලෝ ව්‍යාපාරයක් කරන්නේ ව්‍යාපාරයක් කරනවනේ ඒ වෙනුවෙන් මේ වගේ දෙයකට මුදල් ඇට කරන්න බැරි කිසිම ගැටලුවක් ඇති වෙන්න බෑ. ප්‍රශ්නෙකට යමු නේද?
හරි. නිරෝෂන් නවෙන් අහලා තියෙනවා එයාගාව 500 GB portable hard disk එකක් තිබ්බලු. ඊයේ වෙනකන් හොදට වැඩ කරත් අද මේ ඒ කියන්නේ ඒ දවසේ plug ගාලා බැලුවාම කිව්වලු මේක මේ එයාගේ hard disk එක disk management එකෙන් බැලුවාම කිව්වලු මේ healthy primary partition කියලාලු පෙන්වන්නේ. ඒකේ data මොකුත් පෙන්වන්නේ නැහැලු. ඒක මේ බේර ගන්න පුළුවන් ක්‍රමයක් තියනවද කියලා අහනවා. සමහරවිට එනවනේ කාලෙක මේ අර මැසේජ් එක මේක ෆෝමැට් කරන්න ඕනේ MTDs එකක් මේ ෆෝමැට් කරන්න
ඔව්
කියලා.
ඒක සමහරවිට එන්නේ තියෙන මේ කන්ට්‍රෝලර් එහෙම නරක් වුණා. කන්ට්‍රෝලර් කියලා කියන්නේ ඒ කියන්නේ hard disk එක සහ USB අතර සම්බන්ධ කරන පොඩි සර්කිට් එකක් තියෙනවා. මේ සර්කිට් එකේ ප්‍රශ්න ඇති වුණාම ඔය අහනවා තියෙන ෆෝමැට් කරන්නද කියලා. සමහරවිට මේ කන්ට්‍රෝලර් එක නැතුව වෙන එකකට සම්බන්ධ කරොත් පුළුවන් මේ ඒක පාවිච්චි කරන්න. يعني සමහර වෙන එකකට සම්බන්ධ කරලා බලුණා නේ තිල්න. සමහර යාට ඩේටා නැත්තම් ඉතින් ෆෝමැට් කරලා දැම්මට ප්‍රශ්නයක් නැහැ. මවගේ නම් අදාස තමයි එහෙම ඩේටා තිබිලා එහෙම එකපාරට ෆෝමැට් කරන්න හනනවා වෙන කෙනෙක් කම්පියුටර් එකට සම්බන්ධ කරලා බලන්න කියලා. ඒ ගොඩක් වෙලාට ওই පෝටබල් hard disk ඇතුලේ තියෙන සාමාන්‍ය hard disk එකක්ම තමයි. චූටි පෝටබල් එකක් නෙවෙයි, ඒක ලැප්ටොප් වලට සමාන hard disk එකක්. ඒක SATA එකක් නම් සාමාන්‍ය ඩෙස්ක්ටොප් කරගෙනගෙනකට SATA port එක හරහා සම්බන්ධ කරන්න පුළුවන්.
අර ප්‍රශ්න මේ පොඩක් කලින් දෙකට කතා කරනවාද මේ සනෝජ ආපහු අහනවා මේ නීති විරෝධී නම් එයා එතන දන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ මම
ගොඩක්
හිතන්නේ එයා එතන පුළුවන් තරමින් ඒගොල්ලෝ ඒ කියන්නේ ටොරන්ට් සයිට් සම්බන්ධයෙන් පියවර ගන්න ඒවා අපි අහලා තියෙනවා නේද? පයිරට් බේ එකට ප්‍රශ්න ආවා.
දැන් මෙහෙමයි ලංකාවෙත් තියෙන ගොඩක් වෙලාවට මේ හොර සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන අයට මේ නීති මේ පියවර ගන්නවා. ඉතින් ඒක ගොඩක්
අවස්ථා ඕනතරම් තියෙනවා.
ඕනතරම් තියෙනවා. මේක ඉතින් ගෙදර පාවිච්චි කරන කෙනෙක්ට AI මෙහෙම කරන්නේ නැහැ, උත්සාහ කරන්නේ නැහැ. නමුත් ව්‍යාපාර වලට මේවා ගොඩක් වෙලාවට එන්ෆෝස් කරනවා. ඉතින් ඊට අමතරව පයිරට් බේ අරවා මේවා කරන්නට දැන් ඇමරිකාවේ අලුත් නීතියක් ගෙනල්ලා තියෙනවා තිල්න. මේ ඒ නීතිය අනුව ඇමරිකාව විතර නෙමෙයි මේක මේ යුරෝප් වලටත් දැන් දාලා තිනවා. ඒ කියන්නේ යම් කිසි පැමිණිල්ලක් ආවොත් කෙනෙක් මේ මොකද අපි ටොරන්ට් වල අනිවාර්යෙන් දාන්න දෙයක් තමයි අපි IP එක අනිත් අයට බලන්න පුළුවන්. ඒකට අපි මොකක් කරේ ෆයිල් එක ෂෙයා කරලා සීඩ් කරනවා හරි ඩවුන්ලෝඩ් කරනවා නම් අනිත් පිටායටත් පේනවා අපි මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරනවා කියලා. එතකොට මේ IP එක සහ වෙලාව අනුව අපිට පුළුවන් හොයාගන්න මෙයා කොයි රටේ කොයි ISP පාවිච්චි කරනගෙනද කියලා. ISP ට පුළුවන් අදාළව ඒ අදාළ සමාගමට පුළුවන් නීතිමය පියවර වශයෙන් කියන්න මේ අයට මේක කරනකින් නවත්තන්න කියලා. එතකොට ගොඩක් වෙලට ISP කරන දැන් ඇමරිකාවේ නම් පළවෙනි පාරට ඒගොල්ලන්ට නෝටිස් එකක් යනවා මේ වගේ දෙයක් කරනවා කරුණාකරලා නවත්තන්න කියලා. පස්සරයක් මේ දේ එක දිගටම කරොත් එමේ යාගේ ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ජීවිත කාලෙටම නවත්තනවා සහ යාට නඩු පවරන්න පවා යන වෙලාවල් තියෙනවා. ඒක නිසා ලංකාවටත් ළඟදිම ඔය වගේ දේවල් එන්න පුළුවන් නේ තිල්න.
ඔෆිස් මට් වෙන නම් ඉතින් දැන් ඒ ප්‍රශ්නේ තියෙනව නේද කට්ටියට?
ඔෆිස් වලට නම් අනිවාර්යෙන් ඒ ප්‍රශ්නේ තියෙනවා.
ඔව්.
අපේ chat room එකේ කෙනෙක් අහනනම් මේ VRML කියන එක කියන්නේ මොකද්ද කියලා. VRML කියලා කියන්නේ ඇත්තනම් මේ 3D interactive, يعني vector graphics කරන්න පුළුවන් මේ يعني web based කරන්න මේ අදහසින් කරපු පොඩි language එකක්. මේ VRML කියන්නේ ඇත්තනම් text file එක. يعني අපි XML file එහෙම තියන්නේ තිල්න. ඒ වගේ text file format එකකින් තමයි ඒක තියෙන්නේ. ඒක මේ අදා යොදාගෙන ඒ අදාළ දේවල් මේ අර web 3D standard එකට තමයි මේක අදාළ වෙන්නේ. මේ VRML ෆයිල් එක හරහා අපි HTML ෆයිල් එකක් වගේ මේ කිසි දෙයක් කෝඩ් කරාම 3D objects මේ web පිටුවක පෙන්වන්න මේ වගේ යොදා ගන්න තමයි පාවිච්චි කරන්නේ. මේකත් ඇවිල්ලා අර XML වගේ markup language එකක්ම තමයි. හැබැයි මීට වඩා විස්තරයක් කියන්න නම් මම දන්නේ නැහැ. මේ පොඩ්ඩක් ඊට වඩා දන්නා ඉන්නවනම් සරලව කිව්වොත් web පිටුවක අපිට 3D දෙයක් පෙන්වන්න ඕන නම් මේ VRLM හරහා මේක කරන්න බලන්න මේ අලු ස්ටෑන්ඩඩ් එක හරහා.
SMS වලින් අපිට hard disk සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා කලින්ද? drive එකක් ගන්න hard disk drive එකක් ගන්නකොට බලන්න ඕනේ ඒකේ RPM එක විතරද කියලා අහනවා.
දැනට ඉතින් ලංකාවේ බලන්න පුළුවන් වෙන්නේ ඒක විතරයි ඉතින්. ගොඩක් වෙලාට තියෙන ඉතින් අපිට එන්නේ 7200 නේද?
ඔව්.
7200 කියන්නේ RPM එක. හැබැයි විතරමතර මේ memory තියෙනවා 16 MB 32 MB කියලා මේ hard disk වල memory තියෙන. ඉතින් memory එක වැඩි වෙන තරමට hard disk වල අර එක පාටම burstable write read speed එක ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි.
ඔව්. කපිල අහනවා මේ අපි ටෙක්නෙට් මේ subscription එක ගැන අපි ගියසදී කතා කරන්නේ කලින්ක. එයා අහනවා මේ කල්ලි කුතුණට පස්ස ගත්ත software activate කරන්න බෑ කියලා අපි කිව්වලු.
ඔව්.
ඉතින් එයා කියනවා කල්ලි කුත් වෙන කලින් disk image එකක් ගත්තොත් එහෙම ඒක පාවිච්චි කරන්න පුළුවන්.
නෑ අපි ඇත්තනම කියන්නේ මෙහෙම දැන් computer එකක් install කරලා හොඳට ඔක්කොම තමන්ට ඕන විදිහට හදාගත්ත නම් තිල්න ඒක activate කරලා ඔක්කොම කරලා ඊට පස්සේ ආ ඒක hard disk image එකක් කරන් අරන් තියාගත්තොත් තිල්න ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නෑ activate කරලා. අර reactivation එකක් විතරයට කරගන්න බැරි වෙන තිල්න. මේ අතරම පොඩි CSV අපෙන් ප්‍රශ්නයක් අහනවා මේ comma separated values තමයි මේ chat room එකේ. යාන අපෙන් මේ අයිටෝන්සල කොහොමද මේ යස කකවන්ටක් හදාගන්න කියල ක්‍රඩිට් කාඩ් ගන්නතු ලේසිම වැඩේ තම අයිටෝන්සල්ට ගිහිල්ල හොයාගන්න ්‍රීද නැප් එක
ඒට කලින් කාලින් ඇමරිකාව සිලෙක්කරල හිට නද
ඔ ඒගන් ්‍රීද නැ්ගේ ඇමරිකාව සිලෙක්කරල නොන මේ
අටම ස්කෝල් කල්ලර කොඩිය ලිකර
ක්‍රක චේන්ස් කර ලංඟ ඇමරිකාව දාලා ්‍රී ඇත්තක ඩවන් ෝඩ ලින්ක ට හම රිස්ට්‍රේෂ හනවායාගේ අයිටෝන්සගේ ක්ම කල න වෙන කවට තින එක යි නට ලක්ම කල න්නන ඒ යාම රජිට වන්න පුළුවන් ක්‍රඩික්ීම ක්‍රඩි කාඩ එකක් දෙන්න න
පැක්කහම ෆෙස්බුක් හරි
ලඟදිීමට එක් කත ඇප්ප හරි ඩවන්ලෝඩ් කරන්න පුලන් සමන් වැඩි හරිට කල්ලන
ඉඩ පස්සේ ඒක තියෙනවා මේ ඇඩ්‍රස් එක දාලා ෆෝම එක හරියට ෆිල් කල්ල ගියහට පස්සේ ඊළඟ ස්ක්‍රීන් එක හනවා මේ පේමට් මෙතඩ්ඩක මනාදකල ඒක ක්‍රඩිට කාඩි ඔක්කෝ රන අන්තිමට තියෙන නන් කියල් නන් ඒගේ ඩ ලකරන ඔප්ෂන් එක තොට ප්‍රශ්න දයනති ස කවන්ටකින් අපිට මේ සල්ලිදීල හදිසිවත්තු ගන්න නොත් ගන්න බෑන
සල්ි දල ගන්න බෑ හැ ෙඩි කාඩ ඇඩ කරන්න පුලන් වන ලංකා ක්‍රඩික් කාඩ ඩ්වෙන්න නයකට
එකට අපහු තව කවන්ටක් හදාගන්නන
මත් ගොඩක් කලට කවන්ස් දෙක් පාවිච්චින හැබැයි මට කාඩ්ඩ එකක් තින ස් බේස එකක් ඒක නිසා ඉතින් අර ඒක දාන්න පුලන් එවුණට අර ගොඩක් කලාට ඉතින් කවන්් එක කයිටමසල පාවිච්චි කරන්න බැරිකමක් නැහැ දෙකක් පාවිච්චි කරන්න පුළුව
අපිත ප්‍රශ්නකට යන්න ඊමේල් ගැන ප්‍රශ්නයක්කාර තියෙන ඊමේල් එකක් යවන්නාගේ ඉඳලා ඊට පස්සේ ලැබෙන්න්නා දක්වා තියෙන ප්‍රසෙස් එක පැහැදිලි කරන්නලු SMS වලින් අපු ප්‍රශ්නය
සරලව කියන්න උත්සාහ කරන්නම් ඊමේල් ගත්තත් අපිට අදාළ පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා අපි ලියුමක් යවනකොට කරන්න අපි ලියුම ලියලා පෝස්ට් ඔෆිස් එකේ බොක්ස් එකට හරි පෝස්ට් ඔෆිස් එකට හරි දෙන එකනේ ඒ වගේ ඊමේල් වලටත් මේ පෝස්ට් ඔෆිස් එක වෙන්නේ මේ ඊමේල් සර්වර් එක ඒකට ඊමේල් සර්වර් එක ට අපි කරන්නේ දැන් අපි තමයි මම ඊමේල් එකක් ලිව්වා මම ඒ ඊමේල් එක ලියලා මම යවනවා මේ deep@yahoo.com එක ඇත්ත ඊමේල් එක නේ කට්ටිය හොගල් ඊමේල් ගන්න හදන්න එපා මේ deep@yahoo.com කියලා ඊමේල් එකක් යවනවා මම මගේගෙන්. එතකොට මම මගේ අදාළ තැපැල් කාර්යාලය ගැන මම තමයි Gmail පාවිච්චි කරලා Gmail server එකට ඒ ඊමේල් එක යනවා. ඊමේල් එක ගියාට පස්සේ Gmail server එකෙන් කරන්නේ අපි තැපැල් කන්තෝරුවට ගිහමත් කරන මේ ලිපි තෝරනවානේ කොහෙටද යවන්නේ කොළඹ යන්නේ ඒවා නුවර යන්නේ ඒවා ඒ වගේ තෝරනකොට මේ කට්ටිය ඊමේල් server එකිනුත් කරන්නේ දැන් අර deep@yahoo.com කොහොම ඉස්සෙල්ලාම කරන්නේ දැන් ya.com කියන එකට අදාළ කෙනා යා අඳුරනවා හරි .com කියන්නේ මේ මෙතන ඉන්න කෙනා කියලා. එතකොට එයා ගිහින් අහනවා මේ Yahoo කියන එක්කෙනා කොහෙද ඉන්නේ කියලා එයා සර්වර් එකෙන් අහනවා. එතකොට මේ DNS වලින් තමයි මේ මුලින්ම මේ දේ සිද්ධ වෙන්නේ. මේ ඇහුවා මෙයා කියනවා Yahoo වලට නම් අදාළ කෙනා මෙන්න මෙයයි කියලා එයාගේ IP address එකක් ඇත්තටම host name එකක් එවනවා. එතකොට ඉතින් host name එක අර අපිට පුළුවන් IP address එක හොයන්න. මේවට කියන්නේ MX record කියලා. mail exchanger record කියලා DNS වල තියෙනවා. එතකොට ඒ සර්වරකින් අර අදාළ සර්වරයකට කතා කරලා කියනවා මේ කතා කරන එක ඇත්තටම සිදු වෙන්නේ මේ SMTP කියන Simple Mail Transfer Protocol කියන ලැන්ග්වේජ් එකෙන් කතා කරලා කියනවා deepset Yahoo එකට මේල් එකක් තියෙනවා වාන්නේද Yahoo සර්වර එක කියලා. ඒ දෙන්න අතර පොඩි කතා බහක් වෙනවා. ඇත්තටම සින්ටැක්ස් එක කිව්වොත් එහෙම ඉස්සෙල්ලම කරන්නේ අදාළ සර්වරකින් අනිත් සර්වරකට සම්බන්ධය ලගිනවා. Hello මම gmail.com කියලා ගම අරගෙන hello මම ඒල yahoo.com කියලා. ඒ දෙන්න අතර ගැත්තට පස්සේ කියනවා මේල් එකක් තියෙනවා මේ kalinga@gmail.com මේ කියලා. එකක් මගේ ඊමේල් ඇඩ්‍රස් එක නෙමෙයි. ඒක මම දන්න කෙනෙක් ඊමේල් ඇඩ්‍රස් එක. එයා මට කලින් ඔය ඊමේල් ඇඩ්‍රස් එක ගත්තා. හරි වැරදි. ඉතින් එයාගේ මේල් එකක් තියෙනවා. තියෙන්නේ deep@yahoo.com එකට. මේක බාර ගන්නවද කියලා. එතකොට මෙයා හරි 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 කියලා කියලා. හදිසි මේ deep@yahoo.com කියන එක ඇත්තරම නැත්තම් අර සර්වර් එක කියන එහෙම කෙනෙක් මාගාව නැහැ කියලා. එතකොට අර Gmail server එකෙන් කරන්න ඔයා මේල් එක වට අප වෙනවා. මේක මට යවන්න විදියක් නැහැ කියලා. එහෙම නැත්නම් එයා කියන හරි ආයා ඉන්නවා ඉතුරු ටික එවන්නේ ගොම අර ඔයාලියෝ ටික එයාට යවලා ඒ සර්වර් එකට ලබා දෙන. ඇත්තටම මේ ඔන්න ඔයගේ සරල දෙයක් තමයි මේ ඊමේල් ට්‍රාන්ස්ෆර් එකේදී වෙන්නේ. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැදනේ. තවත් ප්‍රශ්නයකට යමු නේද? දෙන්නත් එක තරඟේ ප්‍රශ්න වෙනවා වගේ තියෙන සහ ඩිප්ස්.
අපෙන් SMS වලින් ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ App Store ගැන.
මම දැන් එක සමන්ට දෙමනේ බෝලේ.
ඔව්. එයා අහලා තියෙන සමන් මේ මොබයිල් ඇප්ස් කම්පියුටර් ඇප්ස් හදලා Apple Store එකට දාලා ඇප් සෙල් කරලා මේ සල්ලි හම්බ කරන්න පුළුවන්ද කියලා.
පුළුවන්. ඒකට ඇත්තටම ඒ කියන්නේ මේමයි තියෙන. ඒ කියන්නේ
Apple Store එකට මේ සමන් ඉතින් Apple මේ iOS එකටම හදන්න ඕන නේද?
iOS එකට හෝ නෑ يعني macOS එකට හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් يعني iOS එකට හදන්නත් පුළුවන්. ඒ දෙකෙන් එකට හදන්න පුළුවන්. හැබැයි ඉතින් මේ දෙකෙන් එකට හදන්න කලින් ඒක register වෙන්න වෙනවා විකුණන්න හරි කොහොම හරි device එකක test කරන්න ඕන නම් එයාට එයාට ඒක register වෙන්න වෙනවා. ඒකට ඩොලර් 9.99 වගේ ගන්නවා. Sorry
99
ඩොලර් 99ක් යනවා.
ඒ වගේ ගන්නවා. කොහොම හරි 10 10000ක් වගේ යනවා. ඊට පස්සේ එතනදී මේ ඇප් එකක් අලුතෙන් දානකොට කන්ෆිග් කරන්න පුළුවන් තමන්ගේ බැංක් account එකක් ඒ වගේ දාන්න පුළුවන්. එතනින් පස්සේ ඉතින් මේ ඒකට සල්ලි සැලකියදු ප්‍රමාණයක් තියනවා නම් transfer කරනවා ඒක ඔටෝමැටිකලි. එහෙම නැත්නම් අපිට request කරන්නත් පුළුවන්. මම හිතන්නේ අපිට මේ check විදිහට request කරන්නත් පුළුවන්. නේද
කාරී? සමන් මේ iStore එකෙන් 130ක් අපේ මේ ආදායමෙන් ගන්නවා නේද?
ගන්න 130ක් ගන්න.
ඔව්. ඒත් එක මේ Android ගැන හැමවත් පොඩක් කියන්න බලන්න අනිත් markets ගැන.
Android එකෙත් ඒ විදිහම තමයි.
Android එක registration fee එක නම් ඩොලර් 20යි.
ඔව් ඩොලර් 20යි 2000 ගණක් වගේ යන්නේ මේ ඒකෙත් අර විදිහටම තමයි මේ process එක යන්නේ.
ඔව්. හැබැයි ඉතින් අර
Android market එකේ ඔය මේ review process එක එහෙම නෑ නේද?
ඔව් Android වල review කරන්නේ නෑ. අරකෙනම් ඉතින් review කරනවා. Android වල එහෙම reviews නෑ මේ.
ඔව් review කරනවා කියලා කියන්නේ ඇත්තටම application එකක් අපි හදලා මේ තවත් දෙයක් කියන්නනේ මේ ඉතින් Apple වලට application හදලා නම් අනිවාර්යෙන් Mac එකක් තියෙන්න ඕනේ. Mac එකක් නැතුව ඒ කිසි දෙයක් කරන්න බෑ iOS හැදුවත්. ඒ හැදුවට පස්සේ අපි application එක submit කරාම Apple ආ ඒ application එක check කරලා ඒවා අපි ඒගොල්ලන්ගේ standard වලට හදලා තියනවාද අදාළ දේවල් පාවිච්චි කරලා තියනවාද අපි ඒගොල්ලෝ කියන API වලින් පිට පාවිච්චි කරලා තියනවාද ඕවගේ ගොඩක් standards check කරලා බලලා තමයි ඒගොල්ලෝ මේ application approve කරන process එක ගැන හදිසි reject වුණොත් එම් ඉතින් ආයෙසරක් ඒ වරදි හදලා ආයි යවන්න ඕන. දැන් ඉතින් tech කතා app එකත් මේ ඇදෙන්නේ ඒ ප්‍රශ්නම නිසා තමයි.
Android ගැන
Android ගැන කිව්වොත් නම් Tamanට ඕන ගුණ ගොඩක් හදන්න පුළුවන්. ටග් ගාලා හදලා මාකට් ප්ලේස් එකට දාන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩ කරාද නැතාද
කියලා. SDK එකත් මේ ගොඩක් මේ OS වල වැඩ කරනවා නේද?
ඔව්. ගොඩක් ලේසි.
ඔව්.
ජරාවා තමයි තියෙන්නේ.
සසිකාපෙන් අහලා තියෙනවා PHP භාවිතයෙන් URL එකක් හරහා මේ සිංහල වචනයක් වෙනත් web video එකට යවන්නේ කොහොමද කියලා. ඒකට ඉතින් කරන්න ඕනේ අර character set එක UTF-8 වල set කරන්න ඕනේ නේ?
ඔව්. Standard යවුවත් යන්නේ නැහැ.
SMS selling තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. VPN network එකකින් live audio out එකක් අපි කොහොමද telecast කරන්නේ කියලා උදාහරණයක් විදිහට අහලා තියෙන්නේ. මේ කොහොමද tech කතා කරන්නේ කියලා.
මට ප්‍රශ්නේ පැහැදිලි නෑ.
එයා VPN network එකක් කියන එකෙන් අදහස් කරේ මොකක්ද දන්නේ
නෑ. ඔව්. ඒ වගේම දාලා තියෙනවා නේද tech කතා live කරන්නේ කොහොමද වගේ.
ඔව් tech කතා කරන්න VPN එකක් පාවිච්චි කරන්නේ අපි. ටෙක් කතාගෙන සරලව කතා කරොත් එහෙම දැන් මේ කරන විදිය කතා කරොත් අපිට ටෙක් කතාවල ස්ට්‍රීමින් සර්වර් එකක් තියෙනවා. ඒකට අපි පාවිච්චි කරන්නේ ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එක ෂවුට්කාස්ට් කියලා. ෂවුට්කාස්ට් රන් කරන්න නම් තමන්ට ඩෙඩිකේටඩ් සර්වර් එකක් තියෙන්න ඕනේ. ඒක සඳහා අදාළ සම්බන්ධන යූසර්ස්ලානෝ බෑන්ඩ්විඩ්ත් තියෙන්න ඕනේ. ඉතින් එතකොට අපි හිතමු අපිට 32K ගානේ ස්ට්‍රීම් එකක් කරනවා නම් 32 වැඩි කිරීම තමන්ට ලයිව් කනෙක්ට් වෙන යූසර්ස්ලා දැන් ටෙක් කතා 100ක් සම්බන්ධ වෙනොත් 32 ඒවා 100ක් ඒ කියන්නේ 3.2 MB වගේ ස්පීඩ් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ සර්වර් එකේ දැම්මට පස්සේ අපි ටෙක් කතා රෙකෝඩින් කරන්නේ මයික් සෙට් කරලා තිනවා. මයික් ටික මික්සර් එකකට හයි කරලා තිනවා. එතකොට ඩීප්සා සමාන ස්කයිප් පරහා එන්නේ. ඒ දෙන්න වායි මික්සර් එකට සම්බන්ධ කරලා තිනවා. මික්සර් එකේ ඔය ඔක්කොම මික්ස් කරලා ගන්න ඔඩියෝ එක අපි Mac එකකට හරි මේක Mac එකක් වෙන්න ඕනේ නැහැ. Windows PC එකට හරි සම්බන්ධ කරලා ඒකට දැන් Windows වල නම් Winamp වලට DSP plugin එකක් තියෙනවා. Shoutcast වලට ඒක දැම්මම sound card එකේ input එක එයා convert කරලා අර අපේ streaming server එකට යවනවා. අපි Mac එකේ නම් දැනට පාවිච්චි කරන BUT කියලා BUTT කියලා software එකක්. ඒක හරහා තමයි අපි upload කරන්නේ. ඊට අමතරව අපි Audacity හරහා Audacity කියන්නේ open source software එකක්. Audacity හරහා තමයි tech කතා live එක record කරන්නේ. ඉතින් Tamanta ර ස්ට්‍රීමින් සර්වර් එකක් නැත්නම් ඔය ෆ්‍රී සොලියුෂන් තියෙනවා Live 365 ඒ වගේ ගොඩක් ෆ්‍රී දෙනා ඉන්නවා. ඉතින් ඒවැ ගොඩක් වෙලාවට මේ අඩුයි බෑන්ඩ්විඩ්ත් අඩුයි ගොඩක් කට්ටියට සම්බන්ධ වෙන්න බෑ. ඒ වගේ ගැටලු මත වෙන ලාවල් තියෙනවා.
ඔව් සනෝජ් අපෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මම හිතන්නේ මේක ඊසතේව ප්‍රශ්නයක් වෙන්න ඕනේ. එයා A-level project එකක් විදිහට website එකක් හදවලු. ඒකේ මේ පිටු 60ක් විතර තියෙනවලු. ඒත් මේ පිටු 60 මේ සර්වර් එකට host කරාට පස්සේ links වැඩ කරන්නේ නැහැලු. ඒකට මොකක් වෙන්න පුළුවන්ද කියලා අහන හේතුව ගොඩක් වෙලාවට ඉතින් ඔය පාත් ප්‍රශ්න තම නේද හාඩ් ඩිස්ක් එකේ ලින්ක් වෙලා තියෙන විදිහට නෙමෙයි සර්වර් එකේද ලින්ක් වෙන්නේ මේ රිලේටිව් පාත්ස් පාවිච්චි කරා නම් හරි.
ඔව් ඒ කියන්නේ ඇත්තටම දැන් අපි කම්පියුටරේ දානකොට ගොඩක් වෙලාවට ඔය ලින්ක්ස් හදනවා වෙදින්නේ C colon my document අර එහෙම කියලා
ඔව්
තමන්ගේ path එක. නමුත් web server එකට දැම්මම මේක නෙමෙයි තමන්ගේ domain එකේ path එක වෙන්න ඕන relative path කියලා තිලන අදහස් කරන්නේ
root
අර
එකේ ඉඳන්
root එකේ ඉඳන් ඒ කියන්නේ තමන් ඉන්න තැන ඉඳන් කොතෙන්ද කියන එක මිසක් අර C colon ඒ drive ටික නැතුව. ඒ අතර පොඩි chat එකේ ආයේ ප්‍රශ්නයක් යනවා ඒක අර ඉස්සෙල්ලා කතා කර streaming කියන්නේ stream කියලා කියන්නේ මොකද්ද කියලා අහනවා මේ chat room එකේ යා ශානු බබා තමයි අහන්නේ. එයා ශානු ස්ට්‍රීම් එකක් කියලා කියන්නේ ඔයා දැන් ටෙක් කතා ලයිව් අහන එකත් ඔඩියෝ ස්ට්‍රීම් එකක්. يعني යම් කිසි දෙයක් ඉන්ටර්නෙට් එක හරහා දිගටම ඩවුන්ලෝඩ් වෙන එකට අපි කියන ස්ට්‍රීම් එකක් කියලා. ඉතින් ඔඩියෝ එවනේ වට අපි කියන ඔඩියෝ ස්ට්‍රීමින් කියලා. වීඩියෝ නම් වීඩියෝ ස්ට්‍රීමින්, ඔඩියෝ වීඩියෝ ස්ට්‍රීමින් කියලා කියන්නේ ඒ වගේ ඉන්ටර්නෙට් එක හරහා විකාශනය කරන දෙයකට තමයි. තව ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න ඉවරද? නිවුස් තියෙනවද?
ප්‍රශ්න තියෙනවා තව ගොඩක්. තව ප්‍රශ්නයක් තියෙනවා මේ නෙට්වර්ක් එකක් සහ ඇක්සස් පොයින්ට් එකක් අතර වෙනස. ඇක්සස් පොයින්ට් එකේ වයර්ලස් තියෙන එක විතරද?
ඔව් මම දැන් එයා සරලව දැනගන්න ඕනේ කේබල් දාපු නෙට්වර්ක් එකක් හා ඇක්සස් පොයින්ට් එකක් කියන්නේ වයර්ලස් නෙට්වර්ක් එකක් වයිෆයි නෙට්වර්ක් එකක් අතර වෙනස. ඉතින් Wi-Fi network එකකදී වෙන්නේ පරිගණකයකට සම්බන්ධ කරන්න අපි LAN එකක් කියන්නේ වයර් ගහපේ ගන්න ස්විච් එකක් තියෙනවා. ඒකට කේබල් සම්බන්ධ වෙනවා. ඒකට පරිගණක සම්බන්ධ වෙනවා. එතකොට ওই කේබල් සහ අර ස්විච් එකකින් වෙන කාර්යය මේ ඇක්සස් පොයින්ට් එක හරහා වෙනවා. ඒකට වෙන්නේ අර ඇක්සස් පොයින්ට් එක සහ පරිගණකය අතර ගුවන් විදුලි තරංග මගින් සම්බන්ධ වෙලා ඉන්න එක තමයි කරන්නේ. ওই දෙක අතර දෙකම ඇවිල්ලා ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්, ඒ කියන්නේ LAN කියන ටෙක්නොලොජි එක තමයි වැටෙන්නේ. ඒ දෙක අතර වෙනස තමයි එකක් රැහන් රහිත සහ රැහන් සහිත කියන එක තමයි වෙනසකට තියෙන්නේ.
මදුරංගම ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ රැකියාව සම්බන්ධයෙන්. කම්පියුටර් හાર્ඩ්වෙයාර් වලින් ඉහළට යන්න කැමති කෙනෙක්ට මේ නෙට්වර්කින් ප්‍රෝග්‍රෑමින් සයිඩ් එක වගේ හොඳ අනාගතයක් තියෙනවද කියලා අහනවා. ඒ කියන්නේ හොඳ සැලරි එකක් ගන්න පුළුවන්ද ඒ වගේ
දේවල්. ඔව් මම දැන් chat room එකේ අලුතෙන් ඇවිල්ලා එක පාට එක්කෙනෙක් අහන Google Chrome sync කියන්නේ මොකද්ද කියලා අපි ඒක ඊළඟට කතා කරමු. ඉතින් හරියට දෙයක් ඉගෙනගෙන හරියට කරොත් අනාගතයක් තියෙනවනේ ඕනම දෙයක.
ඔව් යන්න පුළුවන්. ඒ කියන්නේ යන්න පුළුවන් කම්පැනි එක අනුව තමයි ගොඩක් වෙලාවට බලපාන්නේ ඒක නේද?
ඔව්. නමක් නැති කෙනෙක් අහන මේ undefined 16311 අහන අපෙන් Google Chrome sync කියන්නේ මොකද්ද කියලා. හොඳ ප්‍රශ්නයක්. අපි දන්නවා අපි දැන් එක පරිගණකයකට විතර සීමා වෙච්ච කට්ටිය නෙමෙයි කියලා නේද තිලන. ලැප්ටොප් තියෙනවා, ඩෙස්ක්ටොප් තියෙනවා, ඔෆිස් එකේ කම්පියුටර් තියෙනවා, ගෙදර කම්පියුටර් තියෙනවා, අල්ලපු ගෙදර කම්පියුටර් තියෙනවා.
ඔව්.
ඉතින් ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්න තමයි අපි මේ බුක් මාක්ස්. එතකොට අපි හිස්ටරි එක, අපි ගිය සයිට් මොනවාද, අපේ පාස්වර්ඩ් මේ වගේ දේවල් කොහොමද තියාගෙන ඉන්නේ කියලා. Chrome එකේ password save කරන එක මම අනුමත කරන්න එක පළවෙනි කියලෙමකෝ. ඊට අමතරව මේ ඔය ඒවා අපිට එක එක විදිහට සම්බන්ධ කරගන්න ඕනේ තිල්ල. දැන් අපි තුම මම ගියා ඔෆිස් එකේ කම්පියුටර් එක සයිට් එකේ. මම ගෙදර ගිහලා මට ඒ සයිට් එකේ link එක හොයාගන්න ඕන නම් ආයෙම search කරන්න ඕන, මගේ history හොයන්න ඕන, ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ. මේ Google sync යදාගෙන අපේ Google account දීලා computer ගොඩක් අපි මේ විදිහට sync enable කරොත් තිල්ල අපේ පරිගණක අතර මේ bookmarks, එතකොට අපේ history එක, අපේ cache files, අපේ ඔක්කොම මේ browsers අපි 20ක් පාවිච්චි කරනනේ 20 හරහා sync වෙලා දිනවා. මම ගෙදර කම්පියුටරෙන් මොකක් හරි site එකට ගියා නම් office එකට ගිහිල්ලා බලනකොට ඒ site එකේ URL එක ඔක්කොම history එකේ තියෙනවා. මට තක්ගාල ඒක හරහා යන්න පුළුවන්. ඒකට තමයි Google Chrome sync කියලා කියන්නේ. ප්‍රශ්නෙකට යමු නේද ඉල්න තව? දනුක පොඩ්ඩක් chat room එකේ කියනවා මේ සිංහලෙන් කතා කරමුද කියලා ඉංග්‍රීස් අඩුවෙන් පාවිච්චි කළා. ගොඩක් වෙලාවට මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ නැත්තේ සිංහල වචන ගොඩක් සමහර වෙලාවට දෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් පරිගණක මවුස් එකට මූසිකය කියලා කියනවා. එතකොට ගොඩක් දේවල් වලට මේ අපි කියන වචන කිව්වහම වෙන්නේ කාලයක් යනකොට ඒ තමන් ඉංග්‍රීසි වචන හුරු නැති වුණාම මොකක් හරි පොතක් හරි නැත්නම් කම්පියුටරේ මැසේජ් එකක් හරි ආවොත් ඒ වචනේ තේරුම් ගන්න හැකියාවක් නැති වෙනවා.
ඔව්.
ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම පාවිච්චි කරනවා ප්‍රධාන වශයෙන් පරිගණකවල විවහාර වෙන වචන ඒ විදිහටම ඒ ඉංග්‍රීසි වචනයෙන් පාවිච්චි කරනවා. කෙනෙකුට ඒ කියන දේවල් තේරෙන්නේ නැත්නම් මොකක් හරි තියෙනවා නම් එක්කෝ අපේ දැන් ලයිව් අහන අයට නම් chat room එකේ අහන්න පුළුවන් ඒ කිව්ව වචනේ තේරුම් මොකක්ද කියලා. නැත්නම් අපේ recorded එක අහන අයට නම් අපිට comment එකක් දාන්න පුළුවන්. ඔය දෙකම කරන්න යම්කිසි ලැජ්ජාවක් තියෙනවා මේ වචනේ අපි කවදාවත් hina වෙන්නේ නැහැ ඒ දේ දන්නේ නැහැ කියලා. මොකද ඉංග්‍රීසි නොදැනීම කිසිම විදියක ලැජ්ජ වෙන්න හෝ කිසිම විදියකට ඒ ගැන මේ දුක් වෙන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. මොකද ඒක අපේ භාෂාවනේ. ඕන සිංහල බැරි වුණා නම් තමයි ලැජ්ජ වෙන්න ඕනේ. මමනං මේක නිසා එහෙම ප්‍රශ්න නැහැ. පෞද්ගලිකව හරියට එක් කතාවකට මේල් එකක් දාන්න, මේ වචන තේරුම් මොකද කියලා අපි පෞද්ගලිකව මෙතකොට එයාට කිසිම මේකක් නැතුව ඒ ප්‍රශ්නේ උත්තරේ කියලා දෙන්නම්. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒක නිසා අර දෙයක් තියෙනවා ඕනම් භාෂාවක් ඉගෙන ගන්න නම් ඒ භාෂාව විවාහ මේ භාවිතා වෙන්නත් ඕනේ, භාෂාව ඇහෙන්නත් ඕනේ කියලා. අඩු ගානේ මේ ඒක වෙනව නම් ලොකු දෙයක්. ඊට පස්සේ අපේ ආයි chat room එක යන MIB6J7F5R අහනවා මේ history එක sync වෙන්නේ නැහැ කියලා අපි අර Google Chrome වල කරාම. නෑ ඒක Chrome අර synchronization options වල දිනවා මොනවද sync කරන්න ඕනේ කියලා. ඒක history එක sync වෙන්නේ කියලා දැම්මොත් history එක sync වෙනවා. නේද දින්න?
ඔව්. කියන්නේ මේ office එකේ මොකක් හරි බලලා ඇවිල්ලා ගෙදරදී එක හොයාගන්න ගියොත් එහෙම sync එක use කරලා එක හොයාගන්න පුළුවන්.
ඔව්. එතකොට අර අරයම කියන අපි මේ sync කරොත් එහෙම මේ ශානු බබාම තමයි කියන්නේ මේ එතකොට විනායටත් බලන්න පුළුවන්. ඉතින් තමන්ගේ පරිගණක විනායට යන්න දෙන්න එපා නේද? අනිත් එක තමයි Google Chrome වල අලුත් version එක කියන්නේ developer edition එක ඉන්නවනම් දැන් තියෙනවා profiles කියලා. වම් අත පැත්තේ ඒ කියන්නේ Windows වල පාවිච්චි කරන එන වම් අත පැත්තේ නිකන් කැවුමක් කේක් එකක් වගේ icon එකක් පෙනේ. ඒක click කරලා profiles හදාගෙන ඒකට password එකක් උනත් දාලා තියන්න පුළුවන්. එතකොට විනායට පාවිච්චි කරන්න බෑ. ඒක නිසා මේ තව දෙයක් තමයි පරිගණක තමන් පාවිච්චි කරන නම් තමන් user name එකක් හදලා ඒකට password එකක් දාලා තියන විනායට පාවිච්චි කරන නම් guest account එකක් හදලා තියන. එතකොට විනායට ඔය යන්නේව පේන්නේ නැහැ. අර අනිත් එකෙන් log වුණා. chat room එකේ තව ප්‍රශ්නයක් කියනවා මේ DVB-T USB dongle ගැන කියන්නේ කියලා. DVB-T කියන්නේ දැනට ලංකාවේ digital TV broadcasting වලට යොදාගන්න standard. ඇත්තටම කිව්වොත් DVB-T2 තමයි පාවිච්චි කරන්නේ. කොහෙද යාපනයේ කොයි හරියද තියෙන අලුතෙන්ම ටවර් එකක් ගහුවේ රූපායිනි කොල්ලා මට මතක නැහැ. කොහෙ දීප්ස මතකද? යාපනයේ පැත්තේ මොකක් හරි මේ ඒදාසල කොටි ගහලා කඩම් වැටෙන කොල්ලා දැන් අලුතෙන් හදලා තියෙනවා. ඒක දැනට ඔක්කොම equipment high කරලා තියෙන digital DVB-T2 transmission කරන්න තමයි. ඉතින් අර TV card වගේම පරිගණක analog අපේ දැනට විකාශනය වෙනවා බලන්න digital වලින් බලන් තමයි මේ USB dongle එන්නේ. ඉතින් දැනට ආරංචිය විදියට නම් dialog ල කොළඹ වට නම් test transmission එකක් කරනවා DVB-T වලින්. සදීප එහෙම බලනවා කියලා කියනවා. එයා ටිකක් හොරණ ඉන්නේ. ඉතින් හොරටත් පේනවා කියන්නේ අවට ඉන්න ඇයට සමාල්ලාට පේන්න පුළුවන්. මට DVB-T එකක් නැති නිසා ඒ ගැන වැඩි comment එකක් දෙන්න විදියක් නම් නැත දැනට ඒක තියෙනවද නැද්ද කියලා. ආයි තාම chat එකේ කියනවා මේ Google Chrome එකේ history නම් sync වෙන්නේ නැහැ කියලා. මගේ නම් sync වෙනවා. හොඳම වැඩේ තමයි ආයි disable කරලා syncing ආයි මුලින් නම් දාලා බලන්න සමහරවිට sync වෙන්න ඕනේ. අමිලගේ question එක දැක්කේ නැහැ කියනවා. මේ අමිල හරියට complaint එක chat room එකේ අමිලගේ ප්‍රශ්නේ මොකද්ද කියලා කියන්න බලන්න අපි බලන්න. අමිලගේ ප්‍රශ්නේ අර paste and copy and paste කරපු ප්‍රශ්නයක් නම් ඒවා අපි සාමාන්‍යයෙන් බලන්නේ නැහැ. මොකද multiple අපි හැමදාම කියනවා තමන් ගැන විතරක් හිතන්න එපා, අනිත් මිනිස්සුත් ගැන හිතන්න කියලා. ඒක නිසා මේ copy and paste කරන ඒවා දාන්න එපා. ඒක අපි උත්තර දීමේ වැලකී සිටිනවා. ප්‍රශ්නෙකට යමුනේ ඩීප්ස්.
අපේ Facebook එකෙන් අපිට ආව ප්‍රශ්නයක්. ධනංජය කියලා කෙනෙක් අහලා තියෙනවා pen දෙකකට වෛරස්, pen එකකින් pen එකකට වෛරස් එකක් යනවා වගේ ඊමේල් එකක් යනකොටත් ෆයිල් ඇටච් කරනකොට වෛරස් යනවා. ඒ කියන්නේ ඊමේල් හරහා වෛරස් පැතිරෙන්න පුළුවන්ද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ.
පුළුවා. අකීල් ඔන්න අපේ chat room එකේ link එකක් දැම්මා. මේ අර ඇත්තනම මේ කොකාවිල්ලල තමයි මේ tower එක අර මම කලින් කතා කරපු එක. ඉතින් ඒක නිසා මේ සමා වෙන්න ඕනේ. මේ ওই නම් මතක තියෙන්නේ නැති නිසා කොකා පෙන්නලා කොහොම හරි ඔන්න දාලා තිනා මේ tower එක. ඉතින් කට්ටියට හොඳ දෙයක් නේද ඒක? මම ඉතින් ඩිජිටල් වලට මාරින එක මන්නම් දකින්නේ ගොඩක් හොඳ දෙයක් කියලා. මෙන්න මාතෘකාව. ටෙක් අදාළෙන් ගෲප් එකක් පටන් ගත්තානේ මේ ටෙක් මේ ඉන්ටර්නෙට් යූසර්ස් යුනියන් කියලා එකක්. අපේ සනෝජ් මතක් කරා මේ SLT FU data cap ගැන කියන්නව කියලා. SLT unlimited 512 පාවිච්චි කරන ගොඩක් වෙලාට නහයන් අන්නවා දැන් අපේ ඉන්ටර්නෙට් හරි slow හරියට වැඩ කරන්නේ නැහැ කියලා. නමුත් torrent එකක් download වෙනකොට 60 දෙනවා. වෙබ්සයිට් වල යන්න ගියොත් එහෙම මේ වෙන්නේ නැහැ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔය ගොඩක් වෙලාට ආවහම ඔය වගේ දේවල් ආවහම දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ කියලා අපි තින් හොයලා බලන්න ඕන නිසා පොඩ්ඩක් හොයලා බලලා ඇත්තනම වැඩේ මෙහෙමයි. අන්ලිමිටඩ් ගත්තාට ඉස්සර ගොඩක් ඒගොල්ලෝ කරලා තිබ්බේ මේගොල්ලන්ගේ මේ ඩවුන්ලෝඩ් වැඩි වෙනකොට ස්ලෝ කරපු එකයි. දැන් ආරංචි විදියට මේගොල්ලෝ කරලා තියෙන තිලන මේ අර බෑන්ඩ්විඩ්ත් ෂෙයා කරන පූල් එක. ඒ කියන්නේ දැන් ඒ 512 ගොඩක් ඩවුන්ලෝඩ් කරනවා එක පූල් එකකට වෙන් කරලා දිනේ. ඒ පූල් එකට වෙන් කරලා තියෙන බෑන්ඩ්විඩ්ත් එක ගොඩක් අඩු කරලා තමයි තියෙන්නේ. මේ බෑන්ඩ්විඩ්ත් එක ගොඩක් අඩු කරලානේ තියෙන්නේ. බෑන්ඩ්විඩ්ත් එක අඩු කරාම වෙන්නේ අර හැමෝටම මේක ස්ලෝ වෙනවා. හැබැයි මේ ADSL වලින් ටොරන්ට් යන ඇයිට මේක ෆාස්ට් වෙනවා කියන්නේ මේක ඇත්තටම මේගොල්ලෝ කරලා තියෙන මම දැක්ක විදිහට HTTP ලෙවල් එකෙන්. HTTP ලෙවල් එකෙන් කියලා කියන්නේ වෙබ්සයිට් වලට අපි යන pages වලට යන එක සහ page එකකින් download වෙන එක. නමුත් අපි වෙන port පාවිච්චි කරොත් එහෙමයි කියන්නේ වෙන port පාවිච්චි කරොත් එහෙම මේ පාවිච්චි කරොත් වෙන්නේ එහෙම මේ මේ speed එකම නෝ. ඉතින් මේක මම හිතන්නේ SLTI පොඩ්ඩක් HTTP traffic එක කියන්නේ අපි website වලට යන website එකෙන් download කරන ඒවා පමණක් මේගොල්ලෝ පාලනය කරන්න යොදලා තිබ්බට අර වෙන port selling එක traffic allow කරලා තිනා. ඉතින් මේක ගැන තවත් ඉදිරියට හොයලා බලන්නම්. හොයලා බලලා කියන්න මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ, මොකද්ද ඇත්තටම කරලා තියෙන්නේ කියලා. හැබැයි මේ 1MB 2MB වගේ lines පාවිච්චි කරන ඇයිද මේ ගැටලුව නැහැ. මම හිතන්නේ අපි මේ ටෙක් කතා කරන තැන තියෙන 512 ADSL එකක් ඒකේ කරන්න බැරි තරම් දැන් ටෙක් කතා අපි ස්ට්‍රීම් කරන්නේ HSDP කනෙක්ෂන් එකක් කරා එච්චරටම ඉන්ටර්නෙට් ස්ලෝ නිසා. ඉතින් අපි හොයලා බලමු මේ ඇත්තට මොකද්ද වෙන්නේ නේද තිල්ල. තිල්ලගේ 512 එකක්ද 1MB එකක්ද දේ?
මම දැන් නම් යූස් කරන්නේ ඩයලොග් කනෙක්ෂන් එක.
ඔව්. ඩීප් සුයි සමනේ පාවිච්චි කරන්නේ ADSL නේද 512 දෙන්නගේ. මොනේ ඒවත් අත්ත කොහොමද දන්නේ නේද?
මම ඩවුන් කරා.
මම නම් පාවිච්චි කරන්නේ 512 එකක්. දවල් වෙලාවට ගොඩක් වෙලාවට හරි අමාරුයි පාවිච්චි කරන්න. මේ ස්පීඩ් එක හොඳයි 10 11න් පස්සේ වගේ.
ඔව්. ඒ කියන්නේ SLT එකේ රැටින් රැටින් කියලා නේද?
ඔව්. අනික එක මේ මගේ ලයින් එකේ පොඩි අවුලක් තියෙනවා. දැන් HTTP downloads එම මේ හරිම අමාරුයි කරන්න. මැද්දි කනෙක්ෂන් එක රීසෙට් වෙනවා. මේ පොඩි ප්‍රශ්න වගේක් තියෙනවා. ඒක නිසා අර මොකක් හරි download manager එකක් එම් පාවිච්චි කරන්නේ නැතුව මේ පොඩි download එකක් කරන්න ගියත් සමහර වෙලාවට text file එකක් මොකක් හරි download කරගන්න ගියත් එහෙම එකක්වත් බෑ browser එක හරහා කරන්න. එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා මට.
ඔව් ඒක තමයි අපිත් කියන්නේ ගොඩක් මේගොල්ලෝ throttle කරන්න උත්සාහ කරන්නේ මේ ගොඩක් කරන්නේ මේ HTTP කියලා තමයි අපිට තේරෙන්නේ. මොකද දැන් අර වෙන port පාවිච්චි කරාම VPN හරහා ගියාම මේ speed එක හොඳට තියෙනවා. ඒක නිසා ඒක ගැන පොඩ්ඩක් හොයලා බලලා මේ ඉදිරියේදී tech කතා අපේ මේ internet users group එකේ join වෙලා ඉන්නවා නම් අපි මේ වැඩසටහනෙත් link එක දාන්නම්. ඒ group එකේ link එක සම්බන්ධ වෙලා ඉන්නවා නම් කට්ටියට පුළුවන් මේ අපිට උදව් කරන්න අපි අහන්න ප්‍රශ්න ටිකක්. ඒ අතර අපේ තිල්න පොඩි මේ දවස්වල වැඩක් කරගෙන යනවානේ. ඒකේ තත්ත්වය කොහොමද දන්නේ නේද?
ඔව් අපි කරන්න හදන කාලින්ග මේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක බලා ගන්න මේ ලංකාවේ මේ ලොකේෂන් එක අනුව මොකද්ද තියෙන ක්වලිටි මාස් ස්පීඩ් එක ඒ වගේ දේවල් පිළිබඳව විස්තර බලා ගන්න සහ මේ මාසයක් ඇතුළත මේ දත්ත එකතු කරලා හොයලා බලන්න මේ ඒගොල්ලෝ ISP ලා කියන තරම් මේ ක්වලිටි එකක් ලයින් වල තියනවද කියලා.
ඔව් ඇත්තටම කරන්න යන ගොඩක් අය අහන ප්‍රශ්න තමයි මම හෝමගම ඉන්නේ මට ගන්න පුළුවන් හොඳම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මොකක්ද කියලා. ඒක ඊට පස්සේ අහන්න නැතුව කෙලිම ටක් ගාලා තමන් ඉන්න ප්‍රදේශය තෝරලා ඒක කරන්න තමයි අපි උත්සාහ කරන්නේ තිල්ල.
ඔව්.
තව ප්‍රශ්නයකට යමුනේ.
රමිල අහලා තිබ්බේ කාලෙක මේ CCNA කරන්න හොඳ තැනක් ගැන.
ඔව්.
ඒක තමයි ආගේ ප්‍රශ්නේ. ගොඩක් වෙලාවට මේ courses පිළිවන් ප්‍රශ්න මේ Google group එක දැම්මම ගොඩක් මේ උත්තර එනවා නේද? මොකද ගොඩක් අධ්‍යක්ෂීම් තියෙන කට්ටිය ඉන්නවා මේ courses කරලා එක එක තැන් වලට ගිහිල්ලා ඒ තැන් කොහොමද ඒ තැන් වල මේක කරන්නේ කොහොමද කියලා අධ්‍යක්ෂීම් තියෙන කට්ටිය Google group එකේ ඉන්නවා.
ඔව් ඒක නිසා මේ අපිට පොඩ්ඩක් කියන්න අමාරු නේද මේක හොඳයි කියලා. මොකද අපි පෞද්ගලිකව ගිහිල්ලා නැති හින්දා ටිකක් ඒ වගේ උත්තර දෙන එක හර නැහැ කියලා හිතුණා. පොඩ්ඩක් ඔයගේ Google group එකට දැම්ම නම් ගොඩක් කට්ටිය කියන්නේ වහලා Tamanටම තෝරගන්න පුළුවන් ඒ හොඳ එක මොකක්ද කියලා නේද තිල්න. පොඩ්ඩක් අය chat room එකේ එක්කෙනෙක් කියන TRC ගෙන් කියලා තියනවලු හැම කරන්න එපා කියලා. TRC ගෙන් ඇත්තම කියලා තියෙන්නේ මේ bandwidth cap කරන්න එපා කියලා. bandwidth cap කරන්න කියන්නේ දැන් අපි දැන් තිල්න ගොඩක් download කරනකොට තිල්නගේ 30GB පැන්නාම තිල්නගේ speed එක අඩු කරන්න එපා කියලා කියන්නේ. TRC ගෙන් කියන්නේ හැමතිස්සෙම අඩු කරන්න එපා කියලා. හැමතිස්සෙම අඩු කළා තිබ්බම ඉතින් කරන්න දෙයක් නැහැ නේ. fair user policy එකක් නෙමෙයි ඒක. ඒක වෙන්නේ ඇත්තටම කට්ටිය විසින් හදාගත්ත policy එකක්. ඒ කියන්නේ කට්ටිය download කරන තරමට කට්ටියට slow වෙනවා. තීරිය එහෙමයි. ඒ කියන්නේ හැමෝම download කරන ගත්තොත් හැමෝටම slow වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙනම් අපිට gedette න වතුර pipe එකේ බෙදලා දීලා තියෙනවා කට්ටියට. එක්කෙනෙක් හරි වැඩිපුර වතුර ගන්නකොට ඉතින් කට්ටිය වැඩිම වතුර ගන්නකොට අනිත් අයට වතුර නැති වෙනවා වගේ වැඩක් තමයි මේ දැන් මේගොල්ලෝ කරලා තියෙන්නේ. ඉගෙන ඇත්තනම් මේ කර ෂෙයාරින් දැන් උදාහරණයකට අපිට 512 කියලා කිව්වොත් ඒගොල්ලෝ ඉන්ටර්නැෂනල් බෑන් ඉතින් අපිට 512 එකක් වෙන් කරලා තියන්නේ නැහැ කවදක්වත්. එතකොට වෙන්නේ අපි තුම 512 එකක් 10 දිනක් එක බෙදලා දෙනවා. ඒ වගේ දැන් මේක එන්න වැඩි කරන එක තමයි කරා 512 එක 20 දිනක් එක බෙදෙනවා. ඉතින් එහෙම වුණා වෙන්නේ එන්න ස්ලෝ වෙන එක තමයි කට්ටිය වැඩි වෙනවා. ඉතින් මේගොල්ලෝ දැන් කරලා තියෙන මේ දේ කියලා තමයි පෙනියන්නේ. පොඩ්ඩක් ඉදිරියේදී තවත් හොයලා බලලා කියන්නම් නේද? ඔන්න ඔය ස්පීඩ් එක අඩු කරන්න මේ උදව් කරන කෙනෙක් ඉන්න අපේ GT550i. එයා 6GB ටොරන්ට් එකක් බෑවලා.
ස්ලෝ වුණොත් එහෙම යාව තමයි අල්ලගන්න.
යාව තමයි අල්ලගන්න. අනිත් එක නෑ ඩීප්ස් නේ. ඩීප්ස් කෙත් ඇඩේ ටොරන්ට් සලම.
අපේ ගෙදර දෙන්නම එකතුණා හැමතිං සාමාන්‍යයෙන් හොඳ ගානක් පෙරනවා.
මේ ළඟදි තිල්න මේ හැමදා හැමෝම කතා කරා මේ මේ හැමෝම කතා කරා කියන්නේ මේ අපේ අර ඉන්ටර්නෙට් යූසර්ස් ගෲප් එකේ Facebook එකේ තියෙන එකේ කතා කරා මේ හැමෝම පාවිච්චි කරන ඩේටා ප්‍රමාණය. මම කියලා බලයක මං කොච්චරක් විතර මං හිතම 20ක් පාවිච්චි කරනවා කියලා. ගිය මාසේ මගේ යූසේජ් එක තියෙන්නේ ගිගාබයිට් 8යි.
හා
මයි දන්නේ මහ ලැජ්ජාවක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකටත් ඒක ඉක්මනට මොන හිටියා ඩවුන්ලෝඩ් කරලා දාන්න නැත්නම් SLT එකෙන් මාව අඩු කරලා දාන්න මම ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ කියලා.
හා ජලය අපතේ නේද?
අපතේ. හැබැයි ඒක වෙන්නදී මගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක කොයි වෙලාවකත් ෆුල් එනවා. ආයි කිසිම ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට තේරිච්ච එක දෙයක් තමයි මේ YouTube කොච්චර ස්පීඩ් තිබ්බත් buffer වෙන ගතියක් තියෙනවා. දැන් මගේ link එක වෙන ඕන එකක් ස්පීඩ් වුණාට YouTube buffer වෙනවා. පස්සේ හොයලා බලවම මේ අපේ කට්ටිය SLT කට්ටිය මේ YouTube local cache කරනවා. ඒගොල්ලන්ගේ cache එක මහලයක්. ඒක තමයි මේ buffer වෙන්නේ නැතු වෙන කිසිම හේතුවක් නැහැ. මේ උන්ගේ මගුලේ ස්පීඩ් නැති කමටයි buffer වෙන්නේ.
කොච්චරණත් කාලෙක මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අඩුම ගාන YouTube එක මේ නවතින්න නැතුව ප්ලේ කරන්න පුළුවන් වෙනවද? ප්ලේ ක්ලික් කරාට පස්සේ නේද?
ඔව්. ඉතින් කොහොම හරි ඉන්ටර්නෙට් කියන්නේ මහාම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන ලංකාවේ. අපි තවත් ප්‍රශ්න ටිකකට යමු නේ ඩීප්ස්.
තව අපි ප්‍රශ්න එකකට යමු. ලාස්ට් පාස් ගැනයි data inherit පාවිච්චි කිරීම ආරක්ෂා සහිතද කියලා අහලා තියෙනවා. ලාස්ට් පාස් ගැන නම් අපි ගිය සතියේ ගොඩක් කතා කරා. ඒක ආරක්ෂිතයි කියලාත් අපි
කිව්වා. මම හිතන්නේ ওই ලාස්ට් පාස් හැක් වුණාට පස්සෙත් අපි ওই මම හිතන්නේ මීට මාස කිහිපයකට පෙර වැඩසටහනකට කතා කරා. ඇයි ලාස්ට් පාස් හැක් වුණාට ඒක කිසිම කෙනෙක්ට හානියක් නොවුනේ කියලා. ඉතින් ඒක නිසා මේ ඒ වැඩසටහන පොඩ්ඩක් අහන්න පුළුවන්. එයාට ඒ ප්‍රශ්නෙට ගොඩක් උත්තර ගන්න පුළුවන් ඒ නේද?
Data inherit නම් මම නම් පාවිච්චි කරලා නැහැ. කලින් ගයම් පාවිච්චි කරලා තියෙනවද data inherit පාවිච්චි?
Data inherit කියලා කිව්වෙ මොකෙක්ද දන්නේ නේද?
Data inherit කියලා මම last password ගේම තව service එකක්.
මම නම් පාවිච්චි කරලා නැහැ. මම ඇත්තටම last pass account එක නම් premium account එකක් තියෙන. මම ඇත්තටම පාවිච්චි කරන්නේ මේ browser synchronization කරන එකයි, ඒගොල්ලන්ගේ ඒ කියන්නේ password sync එකයි, mobile එකට passwords ටික sync වෙන එකයි. ඒරින් නැ නැක පාවිච්චි කරලා නැහැ. කොහොමද last pass සාමාන්‍යයෙන් දැනට දන්න අත ඒ කියන්නේ මගේ අත්දැකීම් අනුවත් වෙන අය කියලා දේවල් අනුවත් last pass මෙච්චර කල් තිබිච්ච එක අනුවත් last pass ගොඩක්ම secure කියලා නැහැ. අපිට නම් තේරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ පාවිච්චි කරන ක්‍රමවේද. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ ඒගොල්ලෝ ක්‍රමවේද විතරක් නෙමෙයි ඒගොල්ලෝ පාවිච්චි කරන ටෙක්නොලොජිස් ගොඩක් හොඳයි. අනික මේ කම්පැනි මේ වාර හැක් වෙච්ච ලෑට් ගොඩක් යූසර්ලට අග්ගාලා ඒ පිළිබඳ කියලා ඒකට ගන් කරන්න ඕනේ මොනවද කියලා ඒ වගේ අර සෝනි හැක් වෙච්ච ලෑයි සද්ද නැතුව හිටියා වගේ නෙමෙයි. ඒ අය ගොඩක් රෙස්පොන්සිබල් විදියට වැඩේ කරපු නිසා මම නම් දැන් වුණත් ලාස්ට් පාස් රෙකමෙන්ඩ් කරන්න කිසිම බයක් නැහැ. මොකද ඒක ගොඩක් හොඳ කම්පැනික් හැටියට තමයි මට තේරුනේ.
කලින් අපේ මේ Facebook වල අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ සිස්ටම් යුනිට් එකක් ඔටෝමැටිකලි ඔන් කරගන්න ක්‍රමයක් තියෙනවද කියන්නේ.
ඔව්. ඔටෝමැටිකලි ඔන් කරගන්න පුළුවන් අර ඒ සමහර දැන් අලුත් වෙන පරිගණකවල බයස් වෙලා තියෙනවා. මේ ටයිම් එකක් සෙට් කරලා ඔන් කරන්න හදන්න පුළුවන්. නැත්තම් තවත් ටෙක්නොලොජි එකක් තියෙනවා වේක් ඔන්ලයින් කියලා. වා WOL කියලා. මේ WOL හරහා පුළුවන් බයස් එක වේක් ඔන්ලයින් ඉනේබල් කරාම LAN එකේ ඉඳන් වෙන පරිගණකේ ඉඳන් අනිත් පරිගණකයක් ඔන් කරන්න.
ඔව්.
ඉන්ටර්නෙට් එක හරහා වුණත් මේක ඔන්ලයින් පාවිච්චි කරන්න පුළුවන්.
ඔව්.
ඒ කියන්නේ හැබැයි එතකොට අර රවුටර් එකෙන් පෝට් මැප් කරලා දැනට තියෙන ග්ලෝබල් IP එක දැනගෙන පොඩි පොඩි ගැටලු ටිකක් තියෙනවා. නමුත් මේක ඔන්ලයින් හරහා ඔන් කරන්න පුළුවන්. මම එක ගෙදර කම්පියුටර් එකක් තියෙනවා. මම කොහේ හරි ගියාම සමහරවිට ඔන් කරගන්න ඕන නම් මම ඔන් කරගන්න එකක් තියෙනවා මගේ. මුකුත් විශේෂ ගන්නේ මගේ අර මේ NAS සර්වර් එක මම එහෙම එළින්දන් ඔන් කරනවා. එහෙනම් අද පැයකමාරයට කිට් වෙන කරන්නේ හැමෝගෙම පොඩි මේකක් තිබ්බා. මේ මේ පොඩ්ඩක් පැයකට කරන්න එපා. මේ පොඩ්ඩක් වැඩිපුර කරන්න. මොකද අපිට ප්‍රශ්න කතා වෙන ප්‍රමාණය අඩුයි කියලා. ඉතින් එහෙනම් අදට ටෙක් කතා නවත්තමුනේ. ආයි ලබන සතියේ හම්බ වෙමු. තව සති මාස දෙකකින්නේ ටෙක් කතා 100ක් වෙන්න ඕනේ දෙල්න.
ඔව්.
100 වෙනි වැඩසටහන මොනාහරි කරමුනේ. ටිකක් නැගලා යන දෙයක් බයිසිකලයක් වගේ දෙයක්. එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් සුභ සතියක් ඩීප්ස් සමන් දෙන්නටම බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. එහෙනම් චැට් රූම් එකටත් සුභ රාත්‍රියක්. අපේ නිකන් ගොඩක් වෙලාවට අපිට දොදන්න දේවල් ගොඩක් වෙලාවට චැට් රූම් එකේ කට්ටිය තමයි කියන්නේ. ඉතින් ඒ අය කොච්චර උනත් ස්තුතිවන්ත වෙන්න වෙනවා. ලබන සිකුරාදාත් රෑනමයට මේ වගේම හම්බ වෙමු නේද? සමහරවිට වීඩියෝත් එක්ක වෙන්න පුළුවන් නේ. කවුද දන්නේ? එහෙනම් සුභ සතියක්. Yeah.